දෛ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වැඩමුළුවේ 6 වෙනි දවසේ 6 වෙනි ධර්ම දේශනාව සඳහා චන්දර්ම දේශනා මාලා 6 වෙනි ධර්ම දේශනාව සඳහායි මේ ප්‍රවිෂ්ටි ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ සදා සිටු දෙනවා සම්පත්තලා සාදුකාරය පවත්වන නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ලාභං පටිච්ච වින විනිච්ඡයෝති ඉති කෝපනේතං උත්තං තදානන්ද ඉමිනා පේතම් පරියායේන වේදි තබ්බං යදිදං ලාභං පටිච්ච විනිච්ඡයෝති ති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වැඩමුළුවේදී විශේෂයෙන්ම අවධානය යොමු කරේ පටිච්චසමුප්පාදයේ තියෙන වේදනානිතා තණ්හාව හට ගන්නවා කියන මේ පුරුකට ඒ මොකද ඒ දුක්ඛ සත්‍යයට නැත්නම් සංසාර දුකට ප්‍රධාන හේතු වශයෙන් සම්ප්‍රදානිකූලව පෙන්වන්නේ මේ තණ්හාව. ඉතින් මේ තණ්හාවට හේතුව අ හේතුක හටගන්න එක නෙවෙයි හේතුව වෙලා තියෙන්නේ ඒ අදාළ වේදනාව. ඒ වේදනාවල් අනුව ඒ තණ්හාවල් පහළ වෙනවා. ඒ තණ්හාව නිසා උපාදානෙ පහළ වෙනවා කියන එකයි අපි සාමාන්‍යයෙන් සම්මතානුකූල පරිච්ඡේදය දක්වලා තියෙන්නේ. මොකද මේ තණ්හාව ඒ වගේ අල්ලබදා ගැනීම විතරක් නෙවෙයි පහල කරන්නේ. ඒ තණ්හාව නිසාම දුෂ්‍යත් පහල වෙලා අර්ගල ගැතුම් උනත් එnde ඉඳී තියෙනවා. ඒ නිසා මේ මහා නිදාන සූත්‍රයේ අපි මේ පාලි පාඨ උද්දෘත කරගත්ත ප්‍රධාන සූත්‍රයේ මහා නිදාන සූත්‍රයේ සර්වජන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට විස්තර කළා දෙනවා. මේ හුදු තණ්හාව අපි කියන ආශාවම අවසානයේ ගැටුමකට ඇතුල් වෙනවා. අර වැඩි ශනේ දබරටයි කියලා අපි සාමාන්‍යයෙන් ඉදිරියදා කමේ භාෂාවෙන් කියන කතාව. අන්න එතනදී ඒ තණ්හාවේ පටන් අවසානයේ දඩමුගුරු ගැනීම, කලා විවාද කිරීම, බොරු කීම, කේලම් කිරීම ආදී අනේක අකුසල ධර්මවලට පත්වීම අවස්ථා නමයකින් සර්වචනාච මෙතන විස්තර කරනවා. ඒක දිහා බලනකොට ඒක ඇත්තටම අදාළ පාඩයක් වූ ගැඹුරක් තේරෙන්නේ නැහැ. නමුත් එක එකක් විස්තර කරලා බලනකොට අපිට එදිනදා ජීවිතයේ අපිට ඇඟට නොදැනි අපේ අතින් යම් යම් වැරදි යටිපහුවෙන හැටි අවසානයේ වගේ අනිෂ්ඨඵල නපුරු විපාක ආදීනව පහළ වෙනකොට පමා වැඩි. ඒ වගේම මේ වගේ ධර්මය තේරුම් කරගන්න හිතේ එකලාශිකුත් නැහැ. නමුත් දැන් නොදැන හිටියයි කියලා හෝ ලෑශ ලගේ නැහැ කියලා හරියන්නේ නැහැ. ඒ අනිෂ්ඨඵල දිගින් දිගටම එන්න පටන් ගන්නවා. ඒ නිසා බහන භාවනා කරන කෙනෙකුට මේ ਸਰවචනාංශයෙන් පෙන්වන මේ යාන්ත්‍රණය අවබෝධ කරගත්තොත් කාරණා කීපකින් ශාන්තියක් තියෙනවා. අඩු ගන්න මේ භාවනා අවබෝධ ලැබුවේ නැතත් සාමාන්‍යයෙන් මේ තර්ක ඥානෙට එහෙම නැත්නම් අන්වේ ඥානෙට එහෙම නැත්නම් අනුවිපස්සනාට අනුව කල්පනා කරලා බැලුවත් මේ සමාජයේ මොනම සමාජ ආයතනයක්වත් වගේ ගැටුම් එහෙම නැත්නම් ප්‍රශ්න ඇතිකරන්න පිළිබිලා පිළිබිලා වාසි කරන්නේ නැහැ. නමුත් අවසානයේ ඉවර වෙන්නේ හැමතාම ගැටුමකින් තමයි. ඉන්සා සමාජගත වීහයේ කිලෝ රක්නති ගැටුම් මොන්න තරම් මේ පහසුකම් ලැබුණත් විද්‍යානුකූල යටිතල පහසුකම් ලැබුණත් ඒ ගැටුම් වල අඩුපාඩුවක් නැහැ. දෙක අපි මේ ශරීරයට අපි මේ හිතට ලෝකේ තියෙන මොන සැප දුන්නත් මේ ඇතුළත ගැටුමේ එකම අබමල් රේණුවකත් අඩුවක් නම් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ තරම් මහන්සිලක් මේ අවශ්‍ය කාරණා අඩුම කැඩුම සැපය දුන්නත් කොතනද මේ වැරද්ද යටිපහුව වෙන්නේ? කොහොමද මේන් අපිට මේ සාවිශාල ද්වේෂයක් මේ සාවිශාල ගැටුමක් ඇති වෙන්නේ කියලා බැලුවොත් මේ පෙත පෙන්නලා දෙනවා. ඉතාමත්ම සියුම්ම මේ කටයුත්තේදී අපි දැන හොන දැන එකට අහුවෙලා තියෙන හැටි. ඒකෙදි වැදගත් සම්දිස්ථානයක් තමයි මේ ලාභං පටිච්ච විනිච්ඡයෝ කියලා තියෙනවා. අපි මේ සංසාර ගමනේදී වැඩ කරගෙන යනකොට අපේ සාර්ථකත්වයේ අනුව අපි පරිශ්‍රණ වල ප්‍රතිඵලයක් වශයෙන් අපිට ලාභද සත්කාරද සම්මාන සිලෝක ලැබෙන්න පටන් ගන්නවා. මේ සත්කාර සම්මාන ලාභ සිලෝක ලැබෙන්න ඒ පුද්ගලයා ගොඩාක් ඔලොමල වෙනවා. මේ නිහතමානීකම දන්නේ නැත්නම් මේ ඔලොමල වීම නිසා යාට විශාල විධායක ශක්තියක් කවුරුන් කෙරේ વિશે වුණත් විධානය කිරීමේ ශක්තියක් ඉබේම ආරෝපණය කර ගන්නවා. ආරෝපණය කරන සමාජයකත් අපි ජීවත් වෙන්නේ. ඒ නිසා මේ පුද්ගලයා මේ තමන්ට ලැබිච්ච ලාභයේ ප්‍රමාණයට මදය මානය කියන මේ කෙලෙස් වඩාගෙන මේ මදයෙන් යුක්තව මේ මානයෙන් යුක්තව ඉන්නේන ඕන දෙයකට මට විනිශ්චයක් දෙන්න පුළුවන් කියලා තමා විහිින්ම ඒ විධායක බලතල පවරගෙන විනිශ්චය කරන්න යනවා. ඒ විනිශ්චය කරන්න යෑම නිසා තමාලාට කිසිම තමන්ට අදාළ නැති කාරණාවලට ඇඟිලි ගහලා විනිශ්චය කරන්න යෑම නිසා ගොඩාක් ප්‍රශ්න ගොඩාක් මේ අවුල් වියවුල් වලට මුලක් ඇති කර ගන්නවා. ඒකට හේතුවම අර ලාභේ සහ සත්කාර නිසා ඇතිවෙච්ච ඔලොමල ගතිය. ඉතින්කින් අදහස් කරන්නේ මේ පාඩුව අවමානය නිවනට හේතු වෙනවා කියලා. ඒකෙන් කොහොමඩක්වත් කියවෙන්නේ නැහැ. නමුත් මේකෙන් පෙන්නන්නේ ඒ යම් කිසි කෙනෙක් තමන්ගේ තියෙන මේ හැකියාවල් දක්ෂකම් අනුව ලාභ සත්කාර සම්මාන තියෙන තැනට යෑම අවාසනාවක්වත් අකුසලයක්වත් නෙවෙයි. මුන් ගියේ පල්ලියට හදිස්සි වෙලා අදාළ දේවල්ට හෝ නැති දේවල් වලට වහවා විනිශ්චය කරන්න යෑමෙන් ඒ පුද්ගලයා අනිවාර්යයෙන්ම මේ විනිශ්චය නිසා තමන්ගත් තීන්දුව අරසකරන ගහපා දෙන්න ඒකට වැතගෙන ඒක අල්ලව දා ගන්න සිද්ධ වෙනවා. ඒ නිසා භාවනා කරන කෙනෙකුට එහෙම නැත්නම් ගැඹුරෙන් කල්පනා කරලා මේ නික්ලේශී තැනක ඉඳලා කෙලෙසයක් හට ගන්න තැන පිළිබඳව අවධානයෙන් බලන කෙනෙකුට මෙතෙන්දි ගන්න තියෙන පාඩම තමයි තමන්ගේ යම්මාකාරික ජීවිත ත්‍යාග්‍රහණය ලාභය සත්කාරය සම්මානයක් හම්බ වෙච්චාම ඒත් එක්කම හිතට එන මාදය මානෙ මේ ඔලොමලකම නිසා හදිස් වෙලා විනිශ්චය කරන්න ගත්තොත් ඒ ලාභ සත්කාර සම්මාන තමන්ටම වාසියට හිටිනවා. ඒ නිසා මේ විනිශ්චය කරන තැනදී තමයි තමන් ඒ වැරද්දට අහුවෙන තැන. ඒ නිසා අපි හදිසි වෙන්නේ නැතුව අනින්ට පෙර හිතා බලමු කියන කතාව වගේ එතනදී මේ වහා ඉක්මනට පැනලා විනිශ්චය කරන්න යෑමෙන් තමන් අදාළ කර්ම කාරණා රැස් කර ගන්න නැතුව ගෝපරට වැරදි තීන්දුවට එළඹෙන්න වෙනවා. තීන්දුව යන්තාක් වැරදිද ඒ තාක් එක අරසා කරන්න විශාල ප්‍රයත්නයක් කරන්න වෙනවා. ඒක නිසා ඒ ලාභ සත්කාර සම්මාන ලැබිච්ච වෙලාවක විනිශ්චය කළ යුතුයි. බාහිරින් ආපු වර්ධනාවක් නිසා හෝ ඇතුළත ප්‍රශ්නයක් නිසා වෙලඹුණත් ඒ විනිශ්චයට අදාළ කාරණා පිළිබඳව පුළුවන් තරම් තොරතුරු රැස් කිරීමට පමා වුණොත් තොරතුරු වැඩි වැඩි රැස් කරන්න තීන්දුව යාදෙන එකක් වෙනවා. නමුත් අර ලාභින් සත්කාරින් ඇති වෙච්ච මදය පමාදේ නිසා මුගවදෙනේ කරන්නේ අදාළ තොරතුරු හොයා ඉන්න ප්‍රමා වෙන්නේ නැහැ. ඉක්මනටම තමන්ගේ අධිකාරී බලේ පවරා ගන්නාලා අධිකාරී බලය නිසා වහා තීන්දුව වලට පෙළඹෙනවා. නොබෝ කලකින් තමන්ට තේරෙනවා මේක පොඩ්ඩක් වෙලා බලලා කටයුතු කරා නම් මේ තීන්දුවට එන්නේ නැහැ. නමුත් ඒ වෙනකොට තීන්දුව වැරදි බව දැනගත්තත් අපේ මාන්නේ අපේ සක්කාය දිට්ඨිය අර වැරදි තීන්දුව හරි බව පෙන්වන්න පුදුමාකාර ෂට මායාවී ගති වාන්චනික ධර්මහරා ඒ වැරද්ද නිවැරද්දක් කරලා පෙන්වන්න දාගන්නවා. එතකොට ඒකට දැස ගැනීමක් නිමක් වීමක් නතු වීමක් ඒක දැඩිලෙස අල්ලා ගැනීමක් ආදී කෙලෙස් රාශියක් මේ කටයුතු නිසා සිද්ධ වෙනවා. ඒ නිසා මෙතන වැදගත් තන්ති ස්ථානයක් විදිහට දැක් ගන්න පුළුවන්. අපේ ජීවිතේ අපි පුද්ගලිකව හෝ සමාජගතව හෝ මේ ගන්න විනිශ්චයන් සම්බන්ධව යෝගාවචරයන් විදිහට නැත්තම් සද්ධර්මයේ අහපු කෙනෙක් විදිහට අපි ක්‍රියා කළ යුතු ආකාරය මොකක්ද කියන්නේ. ඒ නිසා තීන්දුව දැනගන්න ඕන. තමන් තීන්දුව වැඩියෙන් ගත්තොත් වැඩියෙන් වැඩි ගොඩක් රස වෙනවා. ඒ නිසා තීන්දුව ගැනීමට තමන් විශේෂ තමන් සුදුසුක් කර ගන්නවා වෙනුවට පුළුවන්තරම් බලන්න ඕනේ මේ වගේ දෙයකින් තමන්ගේ හිතේ චිත්තසංතානයේ පිරිසුදුකම රැකගෙන ඒ වගේ අවුල් සහගත වැඩ වලට සම්බන්ධ නොවි ඒකෙ මෙන්න මොන පාඩුවක් වින්දත් අදිසි තීන්දුව වලට ගන්නේ නැතුව ඉවසන ශක්තියකට මේකට ශාන්තිය කියලා කියනවා. ඉවසීම කියලා කියනවා, උපේක්ෂාව කියලා කියනවා. ඉතින් හදිසි තීන්දුව ගත්තාම අපිවට ඉන්න කට්ටිය ඉක්මනට අපිට ගහලා අපිට මේ අපිව උඩ තියලා නංගලා අපිට ස්තුති කරાવી. නමුත් අපි යම් කිසි විදියකට ඒ තීන්දුව ගැනීම පොඩ්ඩක් කරුණු කාරණා විස්තර වීම අදාසෙන් පමා කෙරුවොත් ඒ පරිසරය අපිට පුදුමාකාර බලපෑම් කරනවා ඉක්මනට තීන්දුවක් දෙන්නේ කියලා. ඒක තමයි මේ අසහනය කියන්නේ. ඒකට තමයි මානසික ආතතිය කියන්නේ. ඉතින් ඒ පරිසරය අපිට ඒ තීන්දුවකට කරන ඉල්ලීම වගේම අපේ හිත ඇතුලේ තියෙන චෛතසිකත් ඉක්මනට නොයවසන අසුළු ගතියක් අරගෙන උන ඕර දෙයක් අවන්න වෙන්නේ මේ ඉක්මනට තීන්දුව කරන්න කියලා අපි හදිසියට විනිශ්චය කරොත් ඊට පස්සේ ගත්ත වැරදි තීන්දුව ප්‍රමාණයට කාර්යස කරන්න ගිහිලා විශාල අපහසුකටපත් වෙනවා. ඒ නිසා යෝගාවචරයේ වශයෙන් බලනකොට සර්වචනාචි දේශනා කරලා තිනවා දාරුණෝ භික්කවේ ලාභ සක්කාර සිලෝකෝ වේ. මහන්නේ මේ යෝග ජීවිතයේදී පැවිදි ජීවිතයේදී භ්‍රමචර්ය ජීවිතයේදී මේ ලාභය සත්කාරය සම්මානය සිලෝක වැඩි වෙන්න වැඩිට අන්තිම දරුණු එනෝ බැලුව බැලමට අර කරන කාලට පව මීරිය මීදී මිදින කාලට වෙයි තුක් දැඩි වෙයි කිනිසේ කියන වගේ පුදුමාකාර දුර්ණොපිරෙන අධිශීර් පැනලා දේවල් කරන්න ඇති වෙන මේ මදේ ආවට පස්සේ ඒ පුද්ගලයා තමන්ගේ අත සිද්ධියට ගැලපෙන්නේ නැති එහෙම නැත්නම් අත කුසලයට ගැලපෙන්නේ නැති හරියට ඔලොමල කක් කරනවා. ඉතින් ඡය ලාභ සත්කාර වෙන හැම වෙලාවකම පරිසං වෙන්න ඕනේ. මේකේ හොඳ පැත්ත වගේම නරක පැත්තක් තියෙනවා. ඒ නිසා ඒ ලාභ සත්කාරයක් කෙනෙකුට වහා විනිශ්චය කරන්න නැතුව ඒක පිළිබඳව අද තියෙන අය නවීන වචනින් කියනවා නම් ශාක්‍යතා පරීක්ෂණ කරන්න ඕනේ. ඒකට අදාළ කරුණු ගොඩාක් රැස්සෙනකන් විනිශ්චයට පමා කරන්න. ඒ නිසා අපි මොනවාරි ප්‍රොජෙක්ට් එකක් කරන්න ඉස්සර වෙලා ඉක්මනට ඒක ප්ලෑන් කරන්නයි ඒවා ඉම්ප්ලිමන්ටේෂන් වලට යනවට වැඩිය අදාළ තොරතුරු ගොඩාක් කාලයක් රැස් කර කර හිටියොත් අපිට ඒ අපි කරන සැලැස්ම yaad වෙනවා. ඒ වගේ මේක ක්‍රියාත්මක කරනකොට අතුරු අන්තර එන්න තින්නට අඩුයි. නමුත් අපි පුංචි තොරතුරු ටිකක් අරගෙන ඔයෙන් හරි අදාගත්ත දක්කුපුක්කක් හරි කඩිමුඩියක් හරි ඒක කරන්න පටන් අරගත්තාට පස්සේ එතන තියෙන ඇත්ත වශයෙන්ම ඒ ව්‍යාපෘතියට ආසාවක්වත් නෙවෙයි. අපේ තියෙන කොමාන්නයක් එක නැත්නම් දේපාන අටු අදහසක් එහෙම නැත්නම් මොකක් හරි කුට්ටියක් අරගෙන ඉන්නලා තියෙනවා. ඒ නිසා ඔය විනිශ්චය කියන පදයයි දේශපාලනය කියන පදේ අතර තද නැදකට ඕනම කෙනෙක් ඒ විනිශ්චයක් පිළිබඳව තක්කුමුක් වෙලා ඉන්නවනම් ඒ කියන්නේ පැහැදිලිවම දේශපාලන අදහසක් යටි කුද්ද අදහසක් කියන ඒ නිසා ඇතුළත වේවා පිටත වේවා ඒ විනිශ්චය සම්බන්ධව අපි තේරවාද ශාසනය මොකද්ද තියෙන ආකල්පය මේ විනිශ්චයක් ගන්න අපි මේ හිතක් වැඩ කරන හැටි බලපුවාම අපි විනිශ්චයකට පෙළඹෙන චෛතසික තුනක් හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි විතක්කේ කියන චෛතසිකය, අනිතිකට මානසිකාරේ කියන චෛතසිකය, අනිතිකට මන චේතනා කියන චෛතසිකය. අපිට අතරමං නැත්නම් හතරමං ඛණ්ඩියකට හෝ දෙමං ඡන්දියට හෝ පත්විච්චහම නැත්නම් විකල්ප රාශියක් ඇතැනකට ගිහාම ඒ විකල්ප වලින් මෙන්න මේක විනිශ්චය කර ගන්න ඕනෑ කියලා අහවල දෙයට යන්න කියලා යොමු කරවන චෛතසික තුන තමයි විතක්කයත්, මානසිකාරයත්, චේතනාවත් කියන චෛතසික. ඒ විතක්ක කියන චෛතසිකයට සංකල්ප කියන වචනත් පාවිච්චි කරනවා. එතකොට මිච්ඡා සංකල්පයක් දිගේ අපි ඒ විනිශ්චය ගත්තොත් එතෙන් පටන්ම තිත්ත අමීර රස දෙන ආධිනව රාශියකට මුණ දෙන්න බුවා. සම්මා සංකල්පයක ඉඳලා මේ තීන්දුව ගත්තොත් ඒ යෝගාවචරයට ඉඳලා සුගතියක් වෙනවා. එහෙම නැත්නම් මානසිකාරය පැත්තෙන් බලනකොට අයෝනිසෝ මානසිකාරයක ඉඳලා අදිශ්‍ය කලබල වෙලා තක්කු මොක්ක වෙලා විනිශ්චය කරුවොත් ඒ අයෝනිසෝ මානසිකාරය නිසා දිගටම ඒ නපුරු ඵල රාශියක් විඳිනවා. මොකද ඉවසලා නෝනිසලකලා බලලා ඒ යෝනිසෝ මානසිකාරය විදිහට යොදා ගන්න පුළුවන් වුණොත් ඒ සම්දිස්ථානයෙන් හරි පාර දොර ගන්න පුළුවන්. එහෙම නැතුව මේ චේතනා අනුව හදිසි කරලා ඒ ක්‍රියාත්මක කරන්න පටන් අරගත්තොත් ඒ අපිට චේත රක්ෂණ පදයට සමාන පදයක් විදිහට මේ සංස්කාර කියන පදේ ගන්න පුළුවන්. ඒ සංස්කාර නිසා තමන් අදිශි කරලා කුලප්පු කරවලා ඒ තීන්දුවට යොමු කරනවා. නමුත් යොමු කරන පස්සේ එන ප්‍රතිඵල රාශිය ගැන අදිශි විනිශ්චය කරන වෙලාවට තමන්ට වැටහීමක් නැහැ. ඒ නිසා යෝගාවචරයේ භාවනා කරගෙන යනකොට මේ අපි කියමු මේ ආනපන සතිය කරනවා එහෙම නැත්නම් සමථ භාවනාවක් ප්‍රශ්න නැහැ. නැත්නම් ආනපන සතිය නම් සමථ විපස්සනා දෙකටම ගැලපෙනවා. එහෙනම් බිම්බි මැකිලිම කියන විපස්සනා ආරමුණක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වම දකුණ වගේ විධක්මන් කරනකොට කරන ආරමුණක් වෙන්නත් වෙන්න පුළුවන්. අපි දන්නවා වෙන ආරමුණක් ආරමුණු කරගෙන එහෙම නැත්නම් නිමිටි කරගෙන භාවනා මනසකට පෙළඹුණාට අපිට ඉන්නේ ඒ අරමුණ විතරක් නෙවෙයි රාශි රාශි අරමුණු වෙනවා. හිතවිලි එනවා, ශබ්ද එනවා, වේදනා එනවා. ආන් මේ වගේ අතිරණාත්මක අවධියක අතිරණාත්මක ආරම්භයක් ඇති මේ යෝග ජීවිතයේදී අවශ්‍ය අරමුණට හිත මෙහෙවීම කරන්නේ මේ විතක්ක කියන චෛතසිකේ. ඒක ඒ මහසි භාවනා ක්‍රමයේ විශේෂම මෙනෙහි කිරීම කියන වචනේ යොදන්නේ විතක්කෙට. අපි ආස්වාද ප්‍රසවාස කරනකොට අපිට හිතවිලි බහුල වෙනවනම්, ශබ්ද බහුල වෙනවනම්, වේදනා බහුල වෙනවනම්, ඒව ඇත්තටම බරපතල නිසා නෙවෙයි, ඒව ඇවිල්ලිවල අපේ ගමනට අරස් කපනවනම් අපි ඒ ආස්වාසලාදී ආස්වාසය කියලා මෙනෙහි කරනවා. ප්‍රසවාසලාදී ප්‍රසවාස කියලා මෙනෙහි කරනවා. අනේ මෙනෙහි කිරීම නිසා අපට අතුරු අරමුණු ගෙවම් කරගෙන මූල කර්මත්තාන්ට හිත දාගන්න යම් ප්‍රමාණයක වහසුකමක් සැලසෙන. ඒක නිකන් අපි පුංචි ඉස්කෝලේ ගිය කාලේ අපිට මතකයි. පළවෙනි පන්ති පීරිට ගිවර්ලා දෙවෙනි පීරිටේ පටන් ගන්නකොට පන්ති භාර ගුරුවරයා ඇවිල්ලා නම් අඬගහන. නම් අඬගහනකොට පොත බලාගෙන එක එකනාගේ නම කියලා කතා කරනකොට අදාළ එකන අත උස්සනකොට ටීචර් දන්නවා තමයි කී දෙනෙක් ඉන්නවද. ඇවිල්ලා නැතුව වෙන කෙනෙක් වෙනුවට වෙන කෙනෙක් අත උස්සනවා නම් අහුවෙනවා. ඒකයි ඒකේ තියෙන අත ඉස්සිල්ලෙන් කරන වැඩේ. ඉතින් නම් අඬ ගැහිල්ලෙන් තමයි අද දවසේ ස්කෝල් ළමයි කී දෙනෙක් ඉන්නවද බණිස් කීයක් ගේන්න ඕනේද අය ස්කෝලේ වැඩ කටයුතු තීන්දුව වෙන්නේ. අනේ නම් අඬ ගන්නකොට නම කියලා කතා කරනකොට වෙනත් කෙනෙකුට ඒ ළමයා වෙනුවෙන් අත උස්සන්න බෑ. මොකද පන්ති භාර ටීචර් ළමයි අඳුරනවා. ඒ නිසා ඉබේම නම් ලකුණු කිරීමේදී ඒ යම් සීමාවකටපත් වෙනවා. ඒ වගේ තමයි මේ අරමුණට නම කියලා කතා කරනකොට ඒ අරමුණට විශේෂ ආරාධනාවකුත් අනික් කටියට පොඩ්ඩක් කොහොම හිටපන් කියන කතාවකුයි කියන්නේ. ඒකෝට මේ විතක්කේ මෙහෙම ක්‍රියාත්මක කරගෙන යනකොට ඒ පුද්ගලයාට අර අහල පහල යන ආගන්තුක වේන අනිකුත් හිතවිලි වේදනා රද්ද පොඩ්ඩක් යටපත් කරගෙන මිනේ කිරීම මේ විතක්කේ මාර්ගයේ තමන්ට ඕනේ අරමුණ ලොක් කරගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒක සමත විදර්ශනා දෙකේදීම කෙරෙනවා. ඊට පස්සේ මේ මතු කරගත්ත අරමුණ මේ සරත් කියනකොට සරත්මද අතේෂුවේ කියලා ටීචර් මොනදියා බල්ලා තීනු කරා. ඒ වගේ තමයි අර විතක්කය ඒ අරමුණට යොමු කරාට පස්සේ ਵਿਚාරය කියන චෛතසිකයේ ඒත් එක්කම ගිහිලා මේ එයාමද වෙන කෙනෙක් නෙවෙයිද කියන එක විනිශ්චය කරනවා. ආස්වාසය කියලා මෙනේ කරනකොට මේ අප්‍රස්වාසය නෙවෙයි, සාද්දයක් නෙවෙයි, වේදනාවක් නෙවෙයි, හිතවිල්ලක් නෙවෙයි කියලා ආස්වාසය අනික් අරමුණු වෙන් කරගෙන ඒකේ රස අරමුණේ අත්දැකීම වෙන්කොල දැනගන්නේ මේ ਵਿਚාරය කියන චෛතසිකය. මේ විතක්ක ਵਿਚාර චෛතසික දෙක හරියටියට දන්නවනම් යෝගාවචරයා සෑහෙන දුරට බාධා තියෙද්දි සෑහෙන දුරට අරමුණු රාශි රාශි තියෙද්දි තමන්ට ඕනේ අරමුණට හිත යොමු කරගන්න දක්ෂකම තියෙනවා. ඒ වගේම තමයි මේ විතක්ක චෛතසිකයේ මේ චෛතසිකයේ පැත්තෙන් කියනවා නම් විතක්ක චෛතසිකයේ තියෙන තාක්කල් නින්දට හිත යන්න දෙන්නේ නැහැ. මෙනෙහි කිරීම කරන තාක්කල්. ਵਿਚාරයේදී මේ තියෙන ආශ්වාසයේ මේ ප්‍රශ්වාසයේ නිවේයි. නැත්නම් ප්‍රශ්වාසයේ හිත ගියාට පස්සේ ප්‍රශ්වාසයේ මෙනෙහි කරන එක ආශ්වාසයේ නිවේයි කියලා හොඳට ඒ වෙන්කොට දැන ගන්න පුළුවන් ඥාණයේ තියෙනවනම් මේ විචිකිච්ඡා චෛතසිකයේ ඉඳ හිත අන්ධබන්ධ වෙන්නේ නැහැ. හරියට දන්නවා මෙයාට මොන දිලා ඉන්නේ කියලා. ඉතින් මේ විදියට විතක්ක ਵਿਚාර චෛතසික දෙකේ සූර බව එහෙම නැත්නම් කාර්යක්ෂම බව එහෙම නැත්නම් වශී භාවය ඇති වෙන්න ඇති වෙන්න ඒ යෝගාවචරයට අර කෙලස් දෙකක් අයින් වෙලා අනිවාර දෙකක් අයින් වෙලා ඒවලට මේ ධානාංග දෙකක් එන්න පටන් ගන්නවා. ඉතින් මේකේ දක්ෂ වෙලා අපි හිටමු මේක තමත පැත්තට යන කෙනෙක් නම් පළවෙනි ධ්‍යානයට යනකොට ඒ විතක්ක ਵਿਚාර අනුව ප්‍රීති සුඛ ඒකාග්‍රත ආදී ධ්‍යානාංග සම්පූර්ණ වෙනකොට ඒ කම්මැලිකම සැකය කාමච්ඡන්දේ ව්‍යාපාදේ උද්දච්ච කුච්චකින් සැසිකයි නේ. අයි මොනවා පස්සේ යෝගාවචරයට අර විතක්ක ਵਿਚාර දෙකේ සූරකම නිසා අනිකුත් බාහිර අරමුණ වලින් අයින් වෙලා නිවර වලින් අයින් වෙලා අර අරමුණත් එක්ක සමීප සම්බන්ධකමක් ඇති කර ගන්න පුළුවන් උපචාර සමාධියක් වශයෙන් හෝ අර්පණ සමාධියක් වශයෙන්. ඇත්තට මේක රසවත් වේ සමතපැත්තෙන් කතා කරනකොට මොතිපසනාදි තෝ වැඩිම වෙනවා. අපි මේ මම මේ සමති ගත්ත විශේෂ මේ අවස්ථාව හැටියට වටිනාකමක් තියෙන නිසා දැන් මේ යෝගාවචරය පළවෙනි ධ්‍යානෙටපත් වෙච්ච යෝගාවචරය මේ දිගින් දිගටම කියන විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රත ආදී චෛසික පහෙන් පළවෙනි ධ්‍යානෙ අපිට පැයක් විතර පුරුදු කරයි කියලා. පුරුදු කරාට පස්සේ යෝගාවචරය තුන පැයක් විතර ඒ ධ්‍යාන සමවැදේ ඉන්නකොට පැහි මුලදී බොහොම සුන්දරයි බොහොම රසවත් බොහොම සීතලම සුර වුණාට ඒ ගෙවිගෙන යනකොට මේක ධ්‍යානයකදී ඉන්නේ නැද්ද කියන මට්ටමට යනකම් හිත උද්දල් වෙනවා. හිත නීවරණත් එක්ක ඇසුරු වෙන්න පටන් ගන්නවා. ජීවනත් එක්ක සමීප වෙනවා. ඉතින් ඊට පස්සේ ඒ නීවරණ ඒ ධ්‍යානෙන් හැලිලා يعني නතර වෙලා හිත සාමාන්‍ය අරමුණක් සාමාන්‍ය මනසක් වාඩපත් වෙනවා. අන්න ඒක 3-4 සැරයක් 7-8 සැරයක් කෙරුවට පස්සේ ඒ ධ්‍යාන භාවනා උගන්වන ගුරුවරයා ඒ යෝගාචර මතක් කරලා දෙනවා. සමවදින වේලාවේදී මේක ආස්වාද ජනක වුණාට අවසාන වෙනකොට ඒ තුල ආදීනව පහළ වෙනවා. ඒකේ තියෙන අමාරු ගති, මේකේ රසය අඩු වෙන ගති, බාධක ධර්ම වැඩි වෙන ගති වැඩි වෙනවා. අන්න ඒ පළවෙනි ධ්‍යානයේ දැහැින වෙලාවක් ඉන්නකොට ඒ පළවෙනි ධ්‍යානයේ තියෙන ඒ පටන් ගන්නකොට තිබුණ ප්‍රේමේ පහු වෙනකොට නැති වෙන්න ප්‍රධාන වැඩිකාරය වෙන්නේ මේ විතක්ක ਵਿਚාර කියන දෙක. ඒ දෙන්න අර ධ්‍යානයේ ලැබිච්ච සුඛය ඇතුළේ ඉඳගෙනත් විවේචනය කරන්න පටන් ගන්නවා, විනිශ්චය කරන්න පටන් ගන්නවා, කිරන්න මනින්න පටන් ගන්නවා. පටන් ගන්න නිසාර ධ්‍යාන සුඛය අභියෝගයට ලක් වෙනවා. ඒක නිසා මේක හුදුවට අත්දැක්කට පස්සේ ඒ ගුරුවරයා යෝගාවචර කියනවා, ඒ නිසා පළවෙනි ධ්‍යානයට සමාදින්න, එයක් විතර ඉන්න පටන් ගන්නකොට ඒකේ තියෙන මිහිරියාව දකින්න ආස්වාද. ඇයි විතර යනකොට ඒ ආදීනවයේ පෙනෙයි. පෙන්වන්නට පස්සේ බලන්න ඒ ආදීනවයේ එන්න හේතුව අර අරමුණේම හිත පවත්ත නැතුව විතක්කය වෙන අරමුණ වලට හිත ඇදගෙන යනවා. ਵਿਚාරය තමන් ඉන්න ධානයට වැඩිය පිටින් ඉන්න සද්ද වලට ප්‍රේම කරනවා. වේදනාවට කලබල වෙනවා. හිතවිලිට අදහස් යොමු කරනවා. ඒ නිසා ධ්‍යාන සුඛයේ වෙනුවට හිතනන්නතර අරමුණු රස බලන්න යනවා. ඒ නිසා මේ විනිශ්චය කිරීමේ ශක්තිය ඇති විතක්ක ਵਿਚාර දෙක පළවෙනි ධ්‍යානයේ අපලා දුන්නා. ඒ දෙන්නගේ තියෙන මේ කඩප්පුලි ගති නිසා ඒ ධ්‍යානය විනාශ කරනවා. ඒ නිසා මොකද වෙන්නේ? දෙවෙනි ධ්‍යානයට යනකොට ඒ විතක්ක ਵਿਚාර දෙක නැති ප්‍රීති සුඛ ඒකාග්‍රතා නම් වූ ප්‍රණීත ධ්‍යා ප්‍රණීත ධ්‍යානාංගයෙන් යුක්ත වූ දෙවෙනි ධ්‍යානයට සමවදීවා කියලා අර යෝගාවචරයට විතක්ක ਵਿਚාර දෙක කපාරිනේ. කපා හැරියේ නැත්තම් ඒ ප්‍රීතියේ කැපිපෙනීමක් වෙන්නේ නැහැ, දුකේ කැපිපෙනීමක් වෙන්නේ නැහැ. ඒකාග්‍රතාවයේ කැපිපෙනීමක් වෙන්නේ නැහැ. විතක්ක ਵਿਚාර දෙක ඒ දෙන්නට නිකන් ඉඳ බැරි නිසා ධ්‍යාන ඇතුලේ ඩෝල් ගන්න, පිණුම් ගන්න. කලබල කර කලබල කරලා ධ්‍යාන සුඛ නැති කරන. ඒ නිසා මේ විනිශ්චය ශක්තිය අවශ්‍යයි පළවෙනි ධ්‍යානය යන්න. නමුත් එයින් එහාට ඊට උසස් වූ දෙවෙනි ධ්‍යානයට යනකොට ඒ විනිශ්චය කිරීමේ ශක්තිය අපි හලන්න වෙනවා. විනිශ්චය කිරීමේ ශක්තිය තියෙන තාක්කල් ධ්‍යාන සුඛේ නැති වෙනවා. මේකම කියනවා මේ පෙන්ලා දෙන්න පුළුවන් හොඳට භාවනා කරපු විපස්සනා පැත්තට අත්දැකීමෙන් තියත්තංග. ඒ ආස්වාස් ප්‍රස්වාස දෙක වෙන්කොට දකින්න පුළුවන් තාක්කල් ඒ යෝගාවචර මේ ආස්වාසේ මේ ප්‍රස්වාසේ කියලා විතක්කේ මෙහෙवला ඒ විතක්කේ හරහා ආසස් වාසසේ ඉස්මතු කර ගන්නත් අර හිතවිලි වේදනා සත්ව පැත්තකට කර ගන්නත් උදව් වෙනවා. නමුත් ඒ ආසස් වාසසේ හොඳට ධන්සිතිලා ඒ සූක්ෂම වෙලා ඒක ඇතුළට අපි විවේක ස්ථානයකට ඒක ධ්‍යාන සුඛයක් නොඋනට කොහොම සමානව වගේ විපස්සනා වෙච්ච හම්බ වෙනවා එහෙන් කණෙන් දිවෙන් ආසෙන් කුවින් වෙලා අඩු ගන්න ආනාපානෙ මුත් වින් වෙලා හිත බොහොම ඉඩ පහසු තියෙන විවේක ස්ථානටපත් වෙනවා පත් වෙන ගම වෙලාවට නම් බොහොම ප්‍රියයි බොහොම රසයි බොහොම ආසද ජනකයි නමුත් ටික වෙලාවක් යනකොට ඒ හිත ඊට වෙලාවක් යන ඉස්සෙල්ලා නම් හිතේ සමාහට වට පිට ශබ්ද තිබුණා වේදනා තිබුණා හිතවිලි තිබුණා හිත එව්වට දුවන්නේ අර අර විස්රාමයට අර උදේ කලාවට අර මේ විවේකයට යෙදලා ගත කරන ටික වෙලාවක් යනකොට අර විතක්කය අර ශබ්ද මොකද්ද කියලා බලන්න හිත මෙහෙවන්න පටන් ගන්නවා හිතවිල්ල මොකද්ද කියලා බලන්න හිත මෙහෙවන්න පටන් ගන්නවා අර වේදනා වැඩි වෙන එකක්ද අඩු වෙන එකක්ද කියලා මෙහෙවන්න පටන් ගත්ත ගමන් අර තිබුණ විවේකයේ අර තියෙන විස්රාමයේ නැති වෙන නිසා යෝගාවචරයට ඒ විතක්කය නැතුව ඔයා බලන්නේ නැතුව පවුරු ගන්න නැතුව මේ ලැබිච්ච විස්රාමයේ දිකට පවත්තන්න නම් ඒ විතක්කය මෙතෙක්කල් ප්‍රෝජන වුණාට දැන් මෙතනින් යහට මේක කරදරයි කියන එක තේරුම් ගන්න. මේක හරි අමාරුයි මං යොදන වචන ටිකෙන් තේරෙයිද කියලා කියන්න. නමුත් භාවනා කරන කෙනෙක් ඒ අවශ්‍යතාක් ඒ විතක්ක ਵਿਚාර ප්‍රයෝජන අරගෙන ඉවරුණාට පස්සේ අවශ්‍ය වෙලාවේදී විතක්ක ਵਿਚාර නොයෝදා සිටීමට ඒ කට්ටියගේ සේවයේ අත්හිටවන්න දැන් නැති වුණොත් කවදාකත් යෝගාචර ලැබිච්ච එකලසේ ඒ සමාධියේ බුද්ධිය නැහැ ඒකේ ඉඳගෙන නටන්න පටන් ගන්නවා මනින්න පටන් ගන්නවා කිලන්න පටන් ගන්නවා එතකොට සැකත් ඇති වෙනවා අර තියෙන මේ අසද්ධිය කියලා පස්සම්බනේ කියලා අර තියෙන සාන්තගතිය නැති වෙනවා. ඒ නිසා එතනදී විනිශ්චය කිරීම එතෙන්ට ගන්න ඕන එතනින් යට නතර කරන්න. ඒ නතර කිරීම සඳහා යෝගාවචරයට යෝනිසුමනසිකාරය යොදවන්න වෙනවා. එතකොට කවපක්වත් කියන්න බෑ මෙතෙන්ට යනකම් ඔබ විතක්කේ පාවිච්චි කරපන් මෙනෙහි කිරීම පාවිච්චි කරපන්. මෙතනින් යට එපයි කියලා කාලයනුව කියන්නත් බෑ, දේතියනුව කියන්නත් බෑ යෝගාවචරය හරියට ඒ වෙලාවට එනකන් ඒක වැඩ අරගෙන ඒ වෙලාවේදී ඒක අත්හරිනවා කියන එක යෝගාවචරයගේ පෞද්ගලික යොන්චමන්ජකාරයට අහුවෙයි. හරියට කියනවා නම් කන්දක් නැගිනකොට වාහනේ කොයි වෙලාවෙ සෙකන්ඩ් ගියර් එකට දාන්න ඕනද කොයි වෙලාවෙ තර්ඩ් ගියර් එකට දාන්න ඕනද කියලා ඉංජිනේරු වාට ඩෑෂ්බෝඩ් එකේ ලියලා පෙන්නන්න බෑ. වාහනේ තියෙන බර හැටියට එන්ජින් එකේ කැපැසිටි එක හැටියට කන්දේ හැටියට එයා හරියට දැනගන්න ඕනේ මෙතෙන් ෆස්ට් එකේ යන්න ඕනේ ඊට පස්සේ සෙකන්ඩ් එක නැත්නම් මේ සෙකන්ඩ් එකේලා ෆස්ට් එකට එන්න ඕන කියන එක ඒ යෝගාව ඒ රියදුරා දන්න දැනගත්තේ නැත්නම් එන්ජින් එක ඉග්නිෂන් ගන්න පටන් අර ගන්නවා එහෙම නැත්නම් මොකක් හරි අවුලක් ඇති වෙනවා ඒ වගේ තමයි මේ විනිශ්චය කිරීමේ ශක්තිය යෝගාවචරය අමුලදී පාවිච්චි කරනවා විතක්කයක් වශයෙන් පාවිච්චි කරනවා ඊට පස්සේ එයා යෝනිසමනස්කාරය යොදවනයි කියලා කියනවා මෙතෙන් දැන කන් එක වැඩගත්තට මෙතනින් යට එක නතර කරන්න. නතර කෙරුවට පස්සේ අර කලබල නොවෙන, පවුරු නොගාන, විමසුම් බලන නැති විවේක හිත අර සමාධිය දිගට පවත්තර. සතිය දිගට පවත්තනවා. ඒක කොනහන්න ගත්තොත්, පවුරු ගන්න ගත්තොත් මේ සති සමාධි හැලහැප්පීමකට භාජනය වෙනවා. ඊට පස්සේ ඒක දිගේ යනකොට හරියට යෝනිසමනස්කාරය යෙදුණා නම් ඒකම දේ හතර සැරයක් කරලා කම්පටාන් සුද්ධ වුණාට පස්සේ මේක අහු වෙනවා. ගියාට පස්සේ යෝගාවචරයට වෙනදාට වඩා අර විවේක ස්ථානේ ඒ උදේ කලබව පවත්වන්න පුළුවන් වෙනවා. පවත්වාගෙන යනකොට යෝනිසමනිස්කාරයෙන් වෙනදාට වඩා සූර වේලා දක් වේලා පවත්වාගෙන ගියත් නානා ආකාරයේ මේකට චේතනා පහළ වෙන්න පටන් ගන්නවා. මෙහෙම නිකම් ඉන්නවට වැඩි ඊගාට මොකද්ද කරන්න ඕන කියලා දන්නේ නැහැ මේක මම දැන් ගිහිල්ලා අහගන්න. එහෙම නැත්තම් මේ වෙලාවේ බාධා කරන්න එපා. ඒ විදිහට අර විවේකයේ ඉන්න වෙලාවේදී මම මේ ඉස්සරහට දයන්නේ, පතරද යන්නේ. එහෙම නැත්තම් මේක මම කියලා අහගත්තේ නැත්තම් මම දැන් එකතන හිර වෙලා ඉන්නවත් දන්නේ නැහැ. එහෙම නැත්තම් මේ නිකන් ඉන්න වෙලාවේදී ඉන්නේ පහළුවට ඉන්නවට වෙනුවට බුද්ධ ඥානසති වැඩුවොත් හොඳ නැද්ද? මෛත්‍රී වේදුවත් හොඳ නැද්ද කියලා නානාපක ආකාරයෙන් හිතවිලි චේතනා රින් ගන්න පටන් ගන්නවා. ඉතී චේතනා එනකොට එන්නේ තාම දක්ෂ කල්යාණ මිත්‍රෙක් වගේ. ගොඩ පෙරක දූර්ගෙක් වගේ ඇවිල්ලා එයා අර සාන්තව පවතින හිත එහෙම නැත්නම් ප්‍රවාහය ආකූල කරනවා. ආකූල කරාට පස්සේ යෝගාවචරතර මිත්‍රෙක් තිබුණේ බුද්ධිය නැති වෙලා හැලහැප්පීම් වලටපත් වෙනවා. ඉතින් එතකොට යෝගාවචරය දන්නේ නැහැ ඒ විතක් ඇසුරුපින් ආවේ මිත්‍රයේද එහෙම නැත්නම් මිත්‍ර ප්‍රතිරූපකේද කියලා. ඉතින් ඒක හරියට දන්නේ නැති වුණොත් හොරෙක් තමගේ පුතයි කියලා වරද්දගත්ත කෙනෙකුට සිද්ධ වෙන හානිය සිද්ධ වෙනවා. ඒ නිසා එතෙන්ට යනකොට ඒ විනිශ්චය කිරීමේ හැකියාව පාඩුවට හේතුයි. චේතනා පාඩුවට ඉන්නවා. එයාට කරන්න තියෙන අර ගත්ත සතිය, ගත්ත සමාධිය එක දිගට පවත්වාගෙන යෑම සඳහා මේ ලැබිච්ච ලාභ අවස්ථාවේදී මේ සමත ලාභේ නැත්නම් අපිට ගන්නවා. සති ලාභය මේ සමාධි ලාභය ලැබිච්ච වෙලාවේදී හිත ඔලොමල කරන්නේ නැතුව ධර්ම ගෞරවයේ ධ්‍යාන එහෙම යනවා කියන එක භාවනාවේදී අත්‍යවශ්‍ය කාරණාවක් වුණාට මේක පොතක ලියලා දීලා කරන්න බෑ. යෝගාවචරය කරලා උරුද්දෙන්න තේරුම් අරගන්න ඕනේ. විනිශ්චයක් නැතුව මේ ධර්ම ආධ්‍යාත්මික ගමන යන්න බෑ. අපිට මෙතෙන් දෙන්නත් විනිශ්චයක් ඕනේ. ඒ විනිශ්චය ඇවිල්ලිවලා සතිය සමාධිය දෙක භාවනා වැඩේ බාරගත්තට පස්සේ එන්ට සතිය සමාධි දෙක Java කැවුනට පස්සේ වේග ගත්තට පස්සේ හිමීට Taman අර විනිශ්චය කිරීමේ ඇඟිලි ගැහිීමේ මම මාගේ කියා ගැනීමේ නැත්තම් පැහිය වෙන්න හදන ගතිය හිමීට අයින් කර ගන්න බැරි වුණොත් ඒ Tamanගේ හදිස්සිය ධ්‍යාන භාවනා මාර්ගඵල ලබන්න තියෙන ආසාවම විනිශ්චය ස්වරූපයෙන් එළියට අවිල්ලවලා අර බාධා කරනවා. මෙන්න මේ හා සමාන දෙයක් එදින්දා ජීවිතේ සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් අවුරුදු 20-30 අතර කාලයේදී දැන් අධ්‍යාපන ක්‍රමයේ හැටියට අපිට 10 ඉඳලා වගේ ගණන් ගන්න පුළුවන්. 10 30 විතර අතර කාලයේදී ඒ කෙනා අධ්‍යාපනය අතින් ක්‍රීඩා තරඟ අතින් පරිපාලනය අතින් දක්ෂ වෙන්න ඒ පුද්ගලයාට ඉන්දෙන්දෙන්දර විනිශ්චය කිරීමේ ශක්තිය වැඩි වෙන්න පටන් ගන්නවා. පවුල ඇතුළත, පන්ති ඇතුළත, ඒ ඉන්න පරිසරය ඇතුළත. ඒ විනිශ්චය කිරීමේ ශක්තිය මාන්නයකින් යුක්තව, මදයකින් යුක්තව යොදන්න පටන් අරගත්තොත් ඒ පුද්ගලයා තාම සාමාන්‍ය මනුෂ්‍ය ජීවිතයෙන් බලනොත් තාම ඉච්ඡර මෝරච්ච කෙනෙක් නෙවෙයි. ඒ යොදන විනිශ්චයන් බොහෝ විට අපිට කැපෙන එයා බොහොම අකමැති වෙනවා වැඩි කීක අහලා හිතලා බලලා කටයුතු කරන්න හිතෙනවා. දැන් මට මේ පැති වලින් දක්ෂ නිසා මට මේක කළ හැකි මොකද යුතුයි කියන. නමුත් සර්වචන් ආංශයේගේ දර්ශනේ දැක්වීම අතුව අනුව අවුරුදු 100ක් නම් අපේ පරමායුෂ අපිට ඥාන දශකයට පත් වෙනවා කියන්නේ අවුරුදු 40යි. අවුරුදු 40 පෙන්නට පස්සේ තමයි ඒ මනුස්සයා මානසිකව පෞරුෂත්වයක් ලබන්නේ. එතකම අපි කරන්නේ තොරතුරු එකතු කරන එක. නමුත් අපි ගත්තොත් අපේ ජීවිතයේ වැදගත් තීරණාත්මක තීන්දුව ගොඩක් ගන්න වෙන්නේත් අරගෙන තියෙන්නේ 40 වෙන්නේ ඉස්සර වෙලා. ඉතින් අන්තිමට බලනකොට ඒ ගත්ත වැරදි තීන්දුව නිසා මුළු ජීවිතේම තැවෙන. කසාද නිසා කී දෙනෙත් තැවෙනවා. මම 40 වෙනකන් හිටියොත් කසාද වන්දිට මොකද වෙන්නේ? ඒක නිසා ඒ පුරව පණ්ඩිත ස්වාමීන් වහන්සේ ඇමරිකාවේදී කියපු කතාවක් ඒ ශාංශගේ පොතේ පිටපතේ දාලා තිබුණා. ඒ ශාංශ ගිහිල්ලා මේ වගේ සභාවකට කතා කරලා තියෙනවා. සභාවේ ඉඳලා තියෙන්නේ මේ අඩහිර ආශියාකර ආශියාතික මානසිකත්වයට හැච්චියයි නෙවෙයි. කර්මයක් හෝ කර්මඵලයක් අදහන්නේ නැති තමන් කරන දේමයි මේ තමන්ට වෙන්නේ කියන එක පිළිගන්නේ නැති පිරිසක්. ඉතියේ ස්වාමීන් වහන්සේ හරීම පුංචි කාරණායි කාපිසුත විස්තර කරනවා. විස්තර කරලා කවදාක ගහපා දෙන්නේ නැහැ. හරියට මා තර්ක මාංශලා හුඳුනේ ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කළා කියලා තියෙනවා අපි මේ ගමන සඳහා මම ඔක්කිනුරුවත් කියන්නේ කර්මේ සකප්පලේ අදහන්න කියලා. මම කියනවා ඇදහුවොත් මෙන්න මේ ටික කරනවා. ඇදහුවේ නැත්තම් මෙන්න මේ ටික කරනවා කියලා. ඒ කියාපු තාලෙත් තේ මිනිසුන්ට සාධිරෝචා කෙරෙහි ඇති ගෞරවය නිසා ආනන්ද අපි මේ වැඩසටහන අපි බාහිරගෙන කරමු. කර්මේ සකප්පලේ කියන එකක් තියෙනවා කියන බාහිරගෙන කරමු කියලා විස්තර කළා. ඊට පස්සේ කියලා තියෙනවා භාවනාව කියලා කියන්නේ තිසාල කුසලයක්. ඒක ගොඩක් අපන්ට පිළිචේ කිරීමට හුඟක් සුදුසුකම් දෙනවා. ඉතින් ඉඳන් හුඟක් භාවනා කරුවොත් තමයි ගන්න තියෙන උපකරට හරියනවා. ඒකල කියලා තියෙනවා හැබැයි මුත්‍රාජාන් වහන්සේ සඳහන් කළා තියෙනවා යමෙකුට තීන්දුව කරන්න ජීවිතයේ තලතුණකම එන්න ඥාන දශකයට යනකොට ඉන්ද්‍රිය පරිපාකය අවශ්‍යයි. ඉන්ද්‍රයන් වල මේ ජීවිතයේ ඇප් පිළ කරලා ඇතිවෙච්ච අත්දැකීම් ටික අවශ්‍යයි කියලා. ඉතින් ඒකට පස්සේ බණෙන් පස්සේ සාකච්ඡාවක් කරනකොට ඒක සුද්දෙක් නැගිටලා කිවලු මට ස්වාමීන් වහන්සේ කියන දේ හරියට වැටුණා නම් මම හිතනවා මේ ආත්මේ මට නිවන් දැක ගන්න බැරි වෙයි කියලා මට ලැබෙන ආත්මෙත් මිනිස් එක්කන් ලැබේවා කියලා පතන එක වැරද්දක් නැහැ කියලා. ඒ සායද ගෝලු ඒක මේ අපේ ක්‍රමයේ හැටියට කි ප්‍රශ්නයක් නැහැ කියලා. මට තව පොඩ්ඩක් කියන්නකොට මට කෙලිම ඉපදෙනකොටම අවුරුදු 40 උපදින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න හිතනවා ඒකවලු. මොකද ඇමරිකාවේ අවුරුදු 40 වෙනකොට වැඩේ වෙලා ඉවරයි. 40 වෙනකොට කුඩු ගන්න කුඩු ගහලා ඉවරයි. දුරාචාර තැනක නේ. ඌට කෙලිල ඉවරයි 40 වෙනකොට වැඩේ ඉවරයි. එනිසා ඒ විනිශ්චය ප්‍රමා කිරීම 40ට ඉස්සලා වෙන්නේ නෝන්දල්කමක් විදියට. ඒක බය අඩුකමක් විදියට. නමුත් විනිශ්චයක් කරන්න සම්මත හැටියට මම කියන්නේ. ඒ මෝරණ ගතට එනකොට අපේ ජීවිත විනිශ්චය වෙලා. ඊට පස්සේ පශ්චාත්තාප විතර ඉතුරුයි. ඉතින් එනිසා ඒ තොරතුරු, ඒ හැකියාව, ඒ ශක්්‍යතාව පරීක්ෂණය අපේ ශාසනයේ උපේක්ෂා වශයෙන් ශාන්තිය වශයෙන් තලතුනාකාර වශයෙන් පෙන්නුවාට 40 වෙනකන් අපිට වේනේ ලොක්කෝ මේ වැඩ පමා කරනවා මිච්චර ඉක්මනට විනිශ්චය කරන්න පොන් දේවල් විනිශ්චය කරන්නේ නැහැ කියලා ඒ පොඩි කට්ටිය වැඩි හිටියන්ට වෛර කරනවා. ඉතින් ඒක නිසා එක ජීවිතයක් කියලා කියන්නේ ඒ මිනිස්සු 30 වෙනකොට 40 වෙනකොට පුදුම වේගයකින් පැනලා විනිශ්චය කරන කාලයක්. මොකද උඟක් වෙලාවට ඒ අත්තන්ට ලාභ විදියට යොබ්බන මැදේ තියෙනවා. ඇත්ත ගහලයක් කලකට ගහකට හරි හැප්පෙන්න පුළුවන් හැකියාව තියෙනවා. වයසට යනකොට ඒක ටික ටික අඩු වෙනවනේ. ඒ වගේම ධන මැදයක් තියෙනවා. උඟක් වෙලාවට ඒ කරගෙන යන වැඩේදී තමයි යමක් කමක් කරගන්න අතිමිත යමක් තියෙනවනම් කාමවත් අහින් දෙන්නේ නැහැ. ඒ වගේම ආෝග්‍ය මැදේ තියෙනවා සෞඛ්‍යයි. ඔගේ කුල මැදේ ඉන්න පුළුවන්, බහුසුත මැදේ ඉන්න පුළුවන්. මේ මද එන්න 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 පුද්ගලයා ඉක්මනට විනිශ්චය කරන්න පෙළඹෙනවා. ඒ විනිශ්චය කිරීම නිසා එයා බොහෝ විට අර ඔලොමල තීන්දු වැරදි විනිශ්චය වලට ගිහිල්ලා අන්තිමට ඒ දේ ගහපා දෙන්න, ඒ දේ මේ ඔප්පු කරලා පෙන්නන්න පුදුමාකාර සටනක් කරනවා. ඉතින් ඒ නිසා අන්නර වේලාවක විනිශ්චය සඳහා අවස්ථාවක වේලාවක එක චිත්තක්ෂණයක් අනින්ට පෙර හිතා ගන්න වගේ ඉවසන ශක්තියක් කෙනෙකුට තියෙනවා නම් ඒ මිනිස්යාට ඒ චිත්තක්ෂණේ දිනන යුද්ධිනන ලද යුද්ධයක් හා සමානයි කියලා කියනවා. දිනල්ලද යුද්ධයක් හා සමානයි. මේ වගේ කඩිමුඩියේ තක්කමුක්කේ කුරස් කටපත් අත දා ගන්න බැරි වෙලාවයි ගන්න තීන්දුව වලට වැඩිය හොඳයි. ඒක නොගෙන සිද්ධියට මුහුණ දීලා කර්ම කාරණා වැටෙනකන් ඉන්න ගතිය. ඉතින් මේ වගේ දෙයක් අපිට අමාරුයි. දැන්වීමක් මාර්ගයෙන් හෝ ශික්ෂණයක් මාර්ගයෙන් කරගන්න. නමුත් මේ භාවනා කරනකොට ඒක කරලා දෙන්නේ කොහොමද? අපි භාවනා කරගෙන යනකොට අපිට ආලෝකයක් පහළ වෙනවා වෙන්න පුළුවන්, අන්ධකාරයක් පහළ වෙනවා වෙන්න පුළුවන්. අපිට බුදු පිළිමයක් පේනවා වෙන්න පුළුවන්, දේවදත්ත පේනවා වෙන්න පුළුවන්, රත්තරන් පේනවා වෙන්න පුළුවන්, අසුචි ටිකක් පේනවා වෙන්න පුළුවන්. කිසිම දෙයකට විනිශ්චය කරන්න බෑ. ඒ මොනම දෙයක් හරි විනිශ්චය කෙරුවොත් වෙන්නේ මොකද්ද? ඒ විනිශ්චය සාධාරණීකරණය කරන්න අපි පුදුමාකාර අවුලයකට අහුවෙලා අරමුණෙන් හිත පැත්තකට ගිහිල්ලා සතියේ හිත නැතුව අර අතරමඟදී හම්බෙච්ච ඒ දේ අනුව අපි දියසුලියකට අහුවෙලා ඒ නිසා ඒව දැක්කට නොදැක්කාසේ ඉන්නන යම් යම් සමහර කට්ටියට ජීව භාෂාවල් ඇහෙනවා, ස්තෝත්‍ර මන්ත්‍ර ඇහෙනවා, নানা ප්‍රදේවල් ඇහෙනවා. පස්සේ ඒගොල්ලෝ හිතනවා මේක මට හම් වෙච්ච භාවනා හම් වෙච්ච විශේෂ ලාභයක්. එතන සමහරට ඉතාම අමිහිරි ශබ්ද, අමිහිරි දේවල් තේරෙන්න පටන් ගන්නවා. සමහරට අමිහිරි ගඳ, සමහරට මිහිරි සුවඳ. දිවට සමහරලාට නොබින රසවල් සොඳ දේවල් වල කයට පහසවල් ගොඩාක් හම් වෙච්චාම මේක නැවත නැවතත් එනතෙක් මේක නැවත නැවතත් මේක ලාභයක් වෙන්න පුළුවන්, පාඩුවක් වෙන්න පුළුවන්. නැවත නැවත තලතුණකම යුක්ත මුණ දුන්නොත් ඒ මිනිසයා යහති ඉන්දුවකට නැත්තම් යෝනිසු මනසික ආටරය එන්නකොටම හදිසි වුණොත් කවදාකවත් රුරික්වත් තමයි ඒකේ නාටේ තලතුණකම ඇති කරන්නේ. ඒ නිසා භාවනාවේදී මේ අපන්නක ප්‍රතිපදාව එතන මේ අවිරුද්ධ ප්‍රතිපදාව යෝගාවචරය දැනගෙන හිටියේ නැත්නම් ලෑස්තිලා ගියේ නැත්නම් අර එනේ නැ හැම එකක් නිසාම හිතට දුක් කරදර ගන්න. ඇයි මට මේක පෙන්වෙන්නේ? ඇයි මට මේක ඇහුනේ? ඇයි මට මෙහෙම වෙන්නේ කියලා ඒ භාවනාව දිගට යnderලා මේවා තව තවත් එනකොට ලැබෙන අත්දැකීම හරහා ධර්මා ආරක්ෂාවේ මේක යයි. මම මේ හදිසිය තීන්දු කරන්න ගත්තොත් මගේ මේ භාගය දැනුමකින් කරන විනිශ්චයක් මෙතන තියෙන්නේ. ඒ නිසා ඒ විනිශ්චයට කලබල වෙන්නේ නැතුව අත්දැකීම නැවත නැවත කරන්න යන්න නම් ඒ යෝගාවචරයා දැනගෙන තියෙන්න ඕනේ භාවනාව හරියන නිසාම භාවනාවේ සතිය සමාධිය වැඩෙන නිසාම භාවනා ඇතුළත ධම්මොද්දච්චය කියලා එකක් පහළ වෙනවා. ඒ ධම්මොද්දච්චය අර තමයි ප්‍රාර්ථනා කරපු හැම හැකියාවක්ම ලැබුණා වාගේ මවාපෑමක් කරනවා. ඒ මවාපෑම කරන වෙලාවේදී යෝගාවචරය හරි හරි දැන් නම් මගේ වැඩේ හරි කියලා ඒ ලැබිච්ච දේවල් මහා ලොකුට ගණන් අරගෙන අර සතිය කඩාගත්තොත් අරමුණ පාවා දුන්නොත් ටික කාලයක් අර ගෙනාපු ජවේ නිසා ඒකේ ඉන්න වගේ පේනවා. ඊට පස්සේ පෝර කියලා ඇල්ලද්දා වගේ ඉනි වගේකින් ඇදගෙන වැටෙනවා වගේ අතුණ සති සමාධියක් නැතිවන් ලැබිච්ච ඒ භාවනාවේ ලැබිච්ච ගුණක් නැති වෙලා ඒ යෝගාවචරයා බුදුහාමුදුරන්ට බණින්ද ඉඳතියි. ධර්මයට උනත් බණින්ද ඉඳ තියෙනවා. ගුරුවරයට උනත් බණින්ද ඉඳ තියෙනවා. තමන් කරපු භාවනා ගැන පශ්චාත්තාප වෙන්න ඉඳ තියෙනවා. ඒක නිසා භාවනා මාර්ගය යනකොට වේවා, එදින්දා ජීවිතයේදී වේවා, අපි කරගෙන යන වැඩවලදී ලාභ සත්කාර සම්මාන සිලෝක ලැබෙන වෙලාවේදී ඒවා ප්‍රතික්ෂේප කරන්න කියන එක නෙමෙයි කතා කරන්නේ. ඒවා පිළිබඳව හදිසි නිගමන වලට යන්න එපා. හදිසි තීන්දුව වලට යන්න එපා. එතකොට මේ මදයට අමාදයට හේතු වෙන කර්ම සිද්ධ වෙනවා. මේ ලාභය කියන එක මත්පැන වගේම ඇබ්බැහිය. මේ ලාභ ලැබෙනවා කියන එක කුඩු ගහන වගේම ඇබ්බැහිය. ඒ කුඩු ගහනකොට ඒ මොලේ ඇති වෙන ඩොපමයින් කියන එන්සයිම් එක නිසා ඒ පුද්ගලයාට සාමාන්‍ය ලෝකෙන් අයින් වෙලා ඒ තමයි හිතාගත්ත මනෝ ලෝකෙ ගොඩාක් වෙලා ඉන්න පුළුවන්. ඒ වගේම මෑතකදී කරන රිසර්ච් වලින් කරලා තියෙනවා මේ හුඟක් සල්ලි දැනටමත් තියෙන මිනිස්සයෝ තමන්ට ඇති වෙන සල්ලි තියෙද්දී පුතුමාකාර විදියට නැවත නැවත සල්ලි හෙවීමේ අසීමිත ආශාවකින් දුර කොහෙන්ද මෙහෙවීම කියලා බලනකොට විශාල ධනලාභයක් එනකොට අර කුඩු ගන්නකොට වගේම අර ඩොපමයින් එන්සයිම් එක මොලේට එනවා. ඒකෝට යාට තමයි මට ඕන දෙයක් මේ ලෝකේ කරතයි. මම තමයි ලොක්ක කියලා ඒ ලැබෙන ආස්වාදේ නිසාම ඒ සල්ලි හැදීම එව නැත්තම් ගත්ත ඇබ්බැහිය දිගට දිගට යනවා. ඒ නිසා ලාභ ලැබීම දක්ෂයාට හොඳයි. අපි ගංගේ වල වල කියන කතාවක් තියෙනවා නිකන් කටුසය කරේ අත්තරම් බැඳා වගේ කියලා. දන්නේ නැති මිනිසෙකුට ඒ සල්ලි හම්බුනාට පස්සේ ඒක නිසා මේ මිනිස්සු නාස්ති වෙනවා. ඒ දවස්වල මම දන්නවා අපි පුංචි කාලේ ඒ ජාතික ලොතරැයි මණ්ඩලේ රුපියල් ලක්ෂයක් ඇදෙන තෑගි තිබුණා. මම බැලුවා අපේ පැත්තේ ඇදිච්ච මිනිස්සුයෝ හොම්බෙන් ගියේ. ලක්ෂය ඇදුනට පස්සේ ජය කෙහෙලි නංගවෙන් නටන්න පටන් අර ගන්නවා. සල්ලි පාවිච්චි කවදාවත් දන්නේ නැහැ. ඒක නිසා අන්තිමට තිබුණට වැඩිය පහත් අත්දකට පත් වෙනවා. ඒක නිසා ඒක ඇත්තටම කියනවන අරකක් නෙවෙයි. අන්තර මහන්සිලා හම්බ කරන සල්ලියක් නෙවෙයි මේ ජම්බ වෙන්නේ. ඒක පාට හම්බ වෙච්ච ගමන් යාට දරා ගන්න බැරි වෙනවා. ඒ නිසා අර සුද්දෙක් නිකන් උපමා කතාවක් කියලා තියෙනවා. දැන් අපි ඔය ඉන්න නිසානවනේ කැලේ තියෙනවා හරියට මේ බට ගස්. ඒක අඩුවෙමින් යනවා. ඉතින් ඒ වගේ කැලයක් අයින් ඉන්න මිනිස්සේ අර බටපතු වලින් හදාගත්ත පැලක් අතේ ඉඳගෙන බටපතු වලින් වට්ටි පෙට්ටි වියන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් මේ මිනිස්සයා ඒ දවසරි කියලා බට ටික කපානවා. බහුවෙන්දා ටික වේලා පතුරු ගාලා බටපතු ටික හදා ගන්නවා. බහුවෙන්දා බට පෙට්ටි ටිකක් හදා ගන්නවා. විකුණක නැවිලා බොහොම ජයට යාගේ මට්ටමට යා ජීවත් වෙනවා. ඔය නිසා නම බලන්න එනවා වගේ දූද්දෙක් ඇවිල්ලා තියෙනවා මේ පැත්තේ. අනෝඩ දෙකලා තියෙනවා මේ මනුස්සයා ඉති බොහොම ගැමිට ජීවත් වෙන ගැමි තාලෙට ඒක ජීවත් වෙනවා. ගිහිල්ලා කතා කරලා බලනකොට ඇහුවලු ඔබ අම්මා ආතිකර කොච්චරක් අම්බ කරනවද කොච්චරක් ඉතුරු කරනවද ඉතුරු කිරීමේ කතාව මොකොත් නැහැ. මම මේ ගිහිල්ලා දවසට පට්ටිය කපන්න වේලා පතුරු ගහලා ටිකක් සැරගෙන යනවායි කියලා. ඉතින් අර සුද්දා දීපුන සන්තෝෂෙට ඌට ඌ ඩොලර් 100 නෝට් එකක් දීලා කියලා. ඒ පහුවෙන්ද උදේ නැගිටලා පස්සේ මේ මාත් සහිතවල දැන් මේක ඉනිය ගහන කියලා කැලේ නැති වුණොත් බැලේ තියලා ගිහලා ලොක් කරලා යන්න එක්කුත් නැහැ. ඒ නිසා උදේ වරුවම මේ කල්පනා කරේට දැන් කඩේට ගිහලා ඔක මාරු කරොත් මිනිස්සු හිතනවා මං හොරෙක් කියලා. ඊමණු දැක් ඩොලර්ස් 100ක් වෙන්ද අම්بيه. එහෙන ගාණක් නේ. දවසම කල්පනා කර හිටියලු බට කපන්න යන්න බැරි වුණා. පහුවෙන්ද අර
තිබුණ පතුරු ටිකෙන් ගහගෙන යනකොට මෙයාට මේ පේනවලු අර මේ සල්ලි ටික තියාගෙන ගිහිල්ලත් බෑ මෙහෙ තියලත් බෑ දවස් හතරක් විතර නගන් රෑනින්ද නැති. එක බඩ පෙට්ටියක්වත් තියලත් නැති. ඊට පස්සේ මෙයාට දැනගත්තලු මේක මේ පිළිකාවක් වගේ කම්මයි කිසිම අර තිබුණ සන්තෝෂෙ මොකුත් නැහැ කියලා පයින් පිටිපස්සේ ගිහිල්ලා සුද්දට දීලා රුපියල් 8 10 ඩොලර් සී නෝට්ටු දීලා වැඳලා කිව්වලු කර්මා කළ මේක බාර ගන්න. මොකද මට අර තිබුණ ක්‍රමයේ ලේසි. එහෙම නැතුව මේ මිනිස්සයා ඒකින් කෙරුවා නම් වෙන්නේ අර මාචක තිබුණ සම්පූර්ණ අර තිබුණ ස්වභාවික ජීවිතය සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඒක නිසා මේ ලාභ සත්කාර හම්බුෙච්ච වෙලාවෙ නම් අපේ තෝ අම්මේ දෙන දීව ගෙට දාගෙන දෙනවයි කිය. අන්තෝෂයක් ඇති වුණාට මොකද මේක හරියට දරා කියා ගන්න බැරි වුණොත් අපේ ජීන නරකම දේ තමයි අපි යනවා විනිශ්චයකට පැනබෙනවා. එන්නත් අපිට ඉක්මන් වෙනවා මේ යම් යම් දේවල් විනිශ්චය කරන්නේ ඒ විනිශ්චයන් කවදාකවත් දෙපැත්ත සාධාරණේ බලලා කරන විනිශ්චය නෙවෙයි. ඊට පස්සේ ගන්න හැම විනිශ්චයක්ම අපි සාධාරණ කිරීම සඳහා මේ එක් කරන වැඩපිළිවෙලට කියන්නේ ලේසියටත් පහසුවටත් දැන දැන වැඩි කරනවා. එහෙම වුණත් නිදහසටත් කියන්න කරුණු තියනවා නැත්තම් හදලා කියනවා. වැඩි තීන්දුවක් ගත්ත ගමන් ඔතන තමයි යන්නේ. හැමදාමත් වැරදි තීන්දුව ගන්නවා වැරදි තීන්දුව වෙන්නේ වැරදි තීන්දුව සාධාරණ කිරීම සඳහා පුදුමාකාර විදියට ඒ සඳහා කරන ප්‍රයත්න. ඔය ශාසනෙ සිද්ධ වෙච්ච කතාවක් තියෙනවා ඒක කියනකොට ඕගොල්ලෝ මයිත් එක තරහෙන් දැත්තේ තියෙනවා මේ වගේ මේ කාරණාවල තියෙන භයානකමකට ඇදීගේ තියෙන අසභ්‍ය ගතිකුත් තියෙනවා. මේ බන්දලේ හානු කෙනෙක් උපාසකම්මත් එක පොඩි අයිරු බාධානකමක් ඇති කරගෙන තියෙනවා. ඉතින් රැට යනවා. ඊළඟ දවසක් හදිසියේ සිවුර ගලවලා දාලා එනකොට උපාසකම්මගේ සහාරියක් අඳගෙන ඉලීරවිල. පාන්දර. දැකලා නැහැ ආම්දුරණත් අවුලා නැහැ. කිහිල්ලිවර වෙලා දැන් මේක ඇඳගෙන අරුණාගේ ඉන්න කලින් පාන්දර සිවුර මළුවතු අරකොට ප්‍රධාන දායක ආදිත්‍ය කෝච්චිය අල්ලන්ඩ යනවා දැකලා ඇවලු හාමුදුරනේ මොකද ඔය නිල් පාට සිවුරක් අඳගෙන ඉන්නේ. හාමුදුර වඩ පිට බලනකොට නිල් පාට සිවුරක් නිල් පාට සාරියක් අඳගෙන ඉන්නවා. ඊට පස්සේ ඇවලු වාසක මහත්තයා දන්නේ නැතුව නිල පටක දර්ශනය කියන ජාතකේ දන්නවා කියලා. අනේ නෑනේ කිව්වා. හිටගෙන ශ්ලෝක 500ක් කිව්වලු. වාසක මහත්තයා දන්නේ නැත්නම් දැනගන්නේ කියලා අර තමන් කරපු වැරද්ද ඒක තියෙන වටිනාකම් පෙන්නන්න ගාථා 500ක් හිටගෙන ඉඳලා අල්ලගෙන කියන්න පටන් අරගත්තලු මොන තරම් මදයක් තියෙනවද කියලා බලන්න අර තමන්ගේ වැරද්ද අටිපහුව කරගෙන මේ වැරද්ද නෑ කියලා පෙන්නන්න ඒක අජෝසනිකන ඒක දැඩිසේ අල්ලගෙන කරව කතා එනිසා ඒ ශාසනය උඩ කියන්නේ නිහල පටක දර්ශනය කරන වැරදි වල කිසිසේත්ම තමන් බලන්නෙත් නෑ පසුවෙන් බලන්නෙත් නෑ වැරද්ද කරලා කෙරෙනවා කිරුවට පස්සේ ඒක සාධාරණ කිරීම සඳහා අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන වැඩවලට ඔය මානසික විද්‍යාව කියන්නේ රීසනින් කියලා එකක් තියෙනවා. තමන්ට කරන්න ඕන දේ කරනවා. කරලා කවුරු හරි ඇහුවට පස්සේ දෙන නිදහසට කාරණාව කවදාකවත් පදනමක් නැහැ. කවදාකවත් පදනමක් නැහැ. අද ඇමරිකානු දේශපාලනේ අන්නෝතර තමයි තියෙන්නේ. ඒ මිනිස්යන්ට කරන්න ඕන ඕන ජඩකමක් කරා. කලිවර වෙලා වත්පත්කාරී කියලා හරි ප්‍රශ්න කරනකොට මේ මිනිස්සු දෙන උත්තර දිහා බලනකොට කිසිම සදාචාරාත්මක වගකීමක් නැ වෙන කෙනෙක් එයාට ඒ දෙය කෙරුවොත් තන්නිකර අපරාධයක් විදියට දඬුවම් කරන දේ තමන් මට බලයේ තියෙන නිසා මට ලාභේ තියෙන නිසා මට සත්කාරේ තියෙන නිසා කරන එක මේ මෑත කාලේ ඉතාමත්ම දක්ෂව පේන පටන් ගන්නවා. ඒ නිසා යෝගාවචරයට මේ සඳහා තියෙන ගැලවුම් මාර්ගය තමයි හැමදාම නවකෙක් විදිහට කල්පනා කරන්නේ. කවදාකවත් හිතන්න නරකයි කියනවා මට භාවනා කරපුවම හරියනවා, මට සතිය තියෙනවා, මට සමාධිය තියෙනවා, මට පළවෙනි ධ්‍යානෙ තියෙනවා, මට අර ඥානෙ තියෙනවා. ඒ සෑම දෙයකින්ම වෙන්නේ තමන් ඒ ලැබිච්ච දේ සමහර ලැබිලත් නැතුව තද බල මාන්නයකට මැදයකට අරගෙන ඇති කරගන්න ඊට පස්සේ කරන කියන කතාවලින් විශාල කර්ම රාශියක් ප්‍රසිද්ධ වෙනවා. ඇසලෙවිල කවදා හරි එක එලි වුණත් විශාල අපහසුකකටපත් වෙනවා. එලි නොවුණත් ඒ යෝගාවචරය දිගටම ඒක ඔප්පු කර දැක්වීම සඳහා විශාල රංගනයක් කරනවා. එනිසා යෝග ජීවිතයේදී මේක සඳහා මේ වගේ වැරද්දක් වුණාට පස්සේ වැරද්ද මකා ගැනීමට කරන මේ ෂටගති, මේ මායාවී ගති, මේ වංචනික ගති සියල්ලම අන්තිමට යෝගාවචරය මේක මම කරා, මගේ කරා, මගේ ආත්මේ කරා කියලා පුදුම පශ්චාත්තාපයකට පත් වෙනවා. ඒ නිසා අපිට විනිශ්චය සම්බන්ධව යෝග ජීවිතයේදී පුදුමාකාර පරිස්සම් වෙන්න ඕනේ. කවුරු හරි ඇවිල්ලා අපිට විනිශ්චය කරන්න ඉල්ලුවත් Taman නැවත සලකා බලන්න ඕනේ මට මොකද සුදුසුකම මේනි විනිශ්චය කරන්න. එක එක්කම දැන ඕවා මමයි සුදුසු කරන්න එන්න මයි ළඟට කියලා විනිශ්චය කරන එක නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ. Taman පුදුුවන් තරම් බලන්න ඔබේ විනිශ්චය හරහා සංස්කාර රැස් වෙනවා. ඒ සංස්කාර රැස් නොවීමට නම් විනිශ්චය කරන්න ඉස්සර වෙලා Tamanම තේරුම් ගන්න ඕනේ මං වගේ මේ පටිච්ච සම්පදාය තේරුම් ගන්න හදන මධ්‍යම ප්‍රතිපදාවට යන්න හදන කෙනෙක් මේ විනිශ්චය කරන්න ගියාට පස්සේ Tamanගේ මානසිකත්වර කොච්චර බලපෑමක් කරනවා. ඒ නිසා පටහිර ලෝකය මේ කෙනෙක්ගෙන ගන්නකොට කියන්නේ Taman හැමදාම බිග්ිනර්ස් මයින්ඩ් එක තියාගන්න Taman ආධුනිකයෙක් බව හිතා ගන්න. දැන් මේ පටන් ගත්ත කෙනෙක් මට කිසිම දෙයක් විනිශ්චය කිරීමේ ශක්තියක් නැහැ කියේ. ඒකට පින්නනකොට පින්නනවා ඒ බයිබලයේ තියෙන ඔලුක කතාවක් ඒ සහෝදර දෙන්නෙකුට දීමෝපිය බුදුලේ බාර දීලා යනවා බෙදන්නේ නැතුව පස්සේ අයියා ඔක්කොම බාර ගන්න. එතකොට මල්ලි බොහොම දුප්පත් තත්ත්වයකටපත් වෙලා බෙලහීන තත්ත්වයකටපත් වෙලා පරායී තත්ත්වයක ඉන්නකොට යේසුස් ක්‍රිස්තුසාන්තේ ආවට පස්සේ මල්ලි ගිහිල්ලා ස්වාමිතරුවනේ මේක මට විනිශ්චය කරලා දෙන්න අපේ අයියා ඔක්කොම බුදුලා අල්ලගෙන ඉන්නවා ඒක නිසා මට මේක පිළිබඳව විනිශ්චය දෙන්න කියලා. එතකොට ඒ යේසුස්සාන්තේවලු උඹ කව මම කවදද උඹලගේ නඩු වහන්න නඩුකාරයෙක් උනේ මට විනේ මට නීතිඥ තනතුරක් අත්තයි ඔය නීතිඥ තනතුර දෙන්නේ මං ලබු උඹට උනේ තීන්දුව ගන්නයි එහෙම නැතුව මගේ ආදරයටවත් සාධාරණයට නෙවෙයි ඒක නිසා අපකරා කවුරු හරි ඇවිල්ලා මේ මඬුරුපාක් උඩම් පුදනකොට ආද සත්කාර දෙනකොට සම්මාන දෙනකොට දැනගන්න ඕන යට තියෙන වෙන මොකද්ද අදහස ඒ අදහස දන්නේ නැතුවර ලාභ සත්කාරය ගත්ත ගමන් වෙන්නේ මොකද්ද අපි ඇත්තටම ලාභ සත්කාරයක් නෙමෙයි අපි නිකන් දඬුවමක් ගත්තා වෙනවා ඒක නිසා අපේ ලොකු ස්වාමීන් වහන්සේ සම්බන්ධ කතාවක් තියෙනවා ලොකු ස්වාමීන් වහන්සේ අවුරුදු 25ක් විතර කැලේ හිටියේ එතකොට අවුරුදු 13 දී වගේ පැවිදි වෙලා 20 දී උපසම්පදා වෙලා අවුරුදු 70 80 වෙනකොට වස්සුලින්ම 50-60ක් වෙලා නිකාය බලනකොට වැඩගත්ම වයසකම ස්වාමීන් වහන්සේට චාන්සල අදාකත් නිකාය වැඩවලට යන්නේ නැහැ පින් වෙලාමයි. නමුත් නිකාය ස්වාමීන් වහන්සේලා දන්නවා අපේ ලොකු ස්වාමීන් වහන්සේ ගැන. ඊට පස්සේ ඒගොල්ලෝ සභා සම්මත කරලා තියෙනවා නීතියක්. සභා සම්මත කරලා තියෙන ඒකච්ඡන්දයෙන් අපේ ලොකු ස්වාමීන් වහන්සේට උපාධ්‍යාය තනතුරක් දෙන්න සම්මාන උපාධ්‍යාය දානවා. මේ පස්සේ ලොකු ස්වාමීන් වහන්සේ ලියුමක් කියලා තියෙනවා අවසරයි ස්වාමීන් වහන්සේ අපේ නිකාය ලොකු වහන්සේ මේ තරම් සිල්වන්තයි ගුණවන්තයි භාවනාව ගන්නනවා බෞසුතයි ඒ නිසා අපි මේ සැරේ වාර්ෂික සභාවේදී ඔබතුමාට ඔබ වහන්සේට උපාධ්‍යාය තනතුරක් ඒ කියන්නේ මේ විශ්වවිද්‍යාලයක තියෙන චාන්සල තනතුර වගේ ඒව සම්මාන තනතුරු ඒ දෙන්නේ විශාල යමක් කියපුවාම කියට හේතු කරලා දෙන්න පුළුවන් තරම් හොඳ කීර්ති නාමයක් තියෙන කෙනෙකුට මේක අපි ගෙරෙන් ආදර අපේ විනෙන් ගෞරවයෙන් බාර ගන්න. ලොකු සාංශයට මේක හම්බ වෙච්ච ඉලාවේ හොඳට කල්පනා කරාලු. අහන්න කෙනෙක් කිසිම කෙනෙක් නෑ ඔපොසිෂන් ගන්න. ඊට පස්සේ ලියුමක් ලිව්වලු. මේ තරම් බරපතල අපරාධයක් වැරද්ද දඬුවමක් කරන්න මං කරපු අපරාධයක් කරන්න. අම්මි කැලේටල පැත්තල ඉන්න මිනිස්සේ. දැන් ඌට ගියාට පස්සේ වෙන්නේ මොකද්ද? මම දේශපාලන රැසින් වලට යන්නුනෝ අර කස්සම් කරවන්න යනවා. ඒ වගත් මෙදීම මේ වගත් එසේම කියලා උන්නාසම් කරනවා. දෙන්සක් කියලා තියෙනවා මම කදාකවත් මේ තරම් සභා කෞරවයකින් අරගෙනගත විනිශ්චයක් ප්‍රතික්ෂේප කරන තරම් අදම වෙන්නේ නැහැ. ඔබතුමාලගේ සභා කෞරව වෙනු මම මේක බාර ගන්න. හැබැයි එකක් මම කිසිම උත්සවයකට එන්නේ නැහැ. ඔබතුමාල ඒකට කැමති නම් මාවපත් කරන්න නැත්නම් නිකයි. ඉතින් ඊට පස්සේ අර කොල්ලන දැන් මොනක් අක් කරගන්න බෑ. මොන විදිහකටවත් උත්සවයකට කතා කරන්න බෑ. ලොකු සාහසන නොදිත් බෑ. අපි දීලා තිබ්බේ. ඉතින් මම වත්තානේ කරන වෙලාවේ මට ආවා නිකායේ ඔය මොනවද නම් පට්ටක් ගාලා දීග පරිල ඇල්ලොක් කරලා දාලා එවනවනේ. ඉතින් මම ඇන්දාවේ ගියාම ලියුම් කියවනවා. ඒ ලියුම ගන්නකොට ආවෝ කඩන්න එපා. ඕක දාන්න එපා මේ පෙට්ටියේ. මං කෝ ඉතින් කඩන්නෙත් නෑ නෑ මං කවදාවත් ලීලියුම් කරන්නේ ඒකට වෙනම පෙට්ටියක් තියෙනවා කිව්වා ඒ පෙට්ටියේ ලීලියුම් කඩන්න නැති පෙට්ටි තියෙනවා මොකද්ද කියලා ඔය හීල් එක තියෙන පෙට්ටිය කඩන්න ඔය හීල් එකේ ඉන්නේ උපාධ්‍යායන් වහන්සේට කියලා කියනවා මං ඉතින් උගක් විතර හව මං දන්නේ නෑ මම අර ගිහ වෙලා ඉඳලා ගිය ගමන් ඔය සාසනේ ඌවත් දන්නේ නෑනේ ඊට පස්සේ කිව්වා ඒ නිකාය උපාධ්‍යාය තන්තුරු ගන්න අල්ලස් දෙනවා ඊට පස්සේ මම දැක්කා මේ ළඟදී ස්වාමීන් වහන්සේ නමක් කියලා තියෙනවා මට උපාධ්‍යාය තනතුරු දුන්නේ නැත්නම් සිය දිනස ගන්නවා ඒ තරමට මාර්ග අර විනිශ්චය කිරීමේ හැකියාව බාර ගත්තනම් පුදුමාකාර කර්ම රාශියක් රැස් කරගන්න. ඉනිසෙ ඒව ලැබෙන වෙලාවෙදීම ඕනේ අපි ඒක තීන්දු කරගන්න නමුත් කල්පනා කරගෙන ඉඳ අපි ළඟ තියෙන මේ තෘෂ්ණාව නිසා අපි ළඟ තියෙන මේ කැපිපෙනීමේ ආශාව නිසා අපි ළඟ පිටීමේ අනුන්ට දඬුවම් කිරීමේ ආශාව නිසා එවැනි ලාභයක් ලැබිච්ච වෙලාවෙදී අපිට ලැබෙන මේ පාලන ශක්තිය ධර්ම ගෞරවේ නාමයෙන් එහෙම නැත්නම් ලාභ සත්කාරවල තියෙන භයානකම නාමයෙන් ඉවසන්න පොඩ්ඩක් ඉවසලා බලන්න මේක යට තියෙන මොන වගේ ගුරුවද්ද කියලා බලන්න කොච්චරක්නම් අපිට භාවනාවෙන් පිට සාමාන්‍ය බුද්ධිය ඕනේ වෙනවා. ඒකට ලෝකෙ කිසිම තැනක ඩිප්ලෝමා පාඨමාලා උපාධි PhD මොකුත් නැහැ. තීන හරියක් තීනේ තීන ලාභේ කඩාවඩා ගන්න. ඒක නිසා මේක කියලා දෙන්න ගියත් ඒක නිකන් අර කෙනෙකුගේ ඉදිරි ගමනට කරන බාධාවක් වගේ. ඒක නිසා ඔය අපේ ශාසනයේ පරණ සිද්ධි සඳහන් කරලා තියෙනවා. ඒ ඔය දුරු ගම රජුරණ පස්සේ රජකම් බාරගත්තේ තිස්ස කුමාරයා යාට ශ්‍රද්ධාවන්ත වැඩිකම නිසා සද්ධා තිස්ස කියන නම තිබ්බා. ඒ කාලේ තිබිල තිනවා ඒ කාලේ ඇත්තටම අනුරාධපුරයේ ස්වර්ණමය යුගයේ පැවිදි වෙච්ච කිසිම කෙනෙකුට ඇඟිල්ලක් දික් කරලා කියන්න බැළු මුන්නාංශේ ආර්යයන් වහන්සේ නමක් නෙවෙයි කියලා. ඒ තරමට හැම කෙනාම තමන්ට අවශ්‍ය ශ්‍රමණ ධර්ම සම්පූර්ණ කරන ඉඳලා කියනවා. ඒ වගේම ගමක් ගමක් ආනි සංඝයා වහන්සේලා වඩිනකොට පින්නපාති කරනකන් ඉඳ අම්මලන් වගේ ආසන ශාලා හදලා තියෙනවා. උදේ පින්නපාතේ ගිහිල්ලා මේ කැඳ පින්නපාතේ ගිහිල්ලා කැඳ ටිකක් වළඳලා ඇවිල්ලා ආසන ශාලාවේ ඉන්නවා. දවල් පින්නපාතේ යනකම් ඒ ටිකේ භාවනා කරනවා. ඉතින් සමහරට ඒ ආසන ශාලාවල ගෝවියෝ ගොවිතැන් කරලා විවේක ගන්නත් ගන්නවා. මු සංඝයා වහන්සේ ඒ දවල් ගිහිල් කැඳ ටික වළඳලා දවල් දාන එක ඇතුළේ භාවනා කරලා ඊට පස්සේ පින්නපාතේ යනවා ගමට. ඊට පස්සේ දාන ටික වරඳලා වෙලියොල්ලා පාත්‍ර හොදන්න තමයි අරන් හිටියා. ඉතින් අර ඉන්න ටිකේදී අරකෙදී භාවනා කරනකොට මේ අසවල් පාත්‍ර ශාලාවේ ඉඳගෙන ආමඳුරණමක් රහත් වෙලා නැහැ කියන තරම් එකම ආසන ශාලාවකත් එකම ගමකත් නැහැ. ඒ හැම ආසන ශාලාවකම කවුරු හරි ආමඳුරගෙනේ ඒ බණ භාවනා කරලා රහත් වෙලා දෙනවා. මේ තරම් දිනු කාලේ මේ රජුගන්ගේ පුරුද්දක් තිබිලා තියෙනවා ඒ වගේ ගරු කටිතු ස්වාමීන් වහන්සේලා ඉන්නකොට රජුරෝ එතෙන්ට පෙරහැරෙන් යනවා රාජ්‍ය අනුග්‍රහය පිණිස. ඒක ලියලා රජුරෝ මේ ඒ වැදගත් තාමසොත් එක පිළිසඳර කතා කරනවා. එතකොට ඒක ඒ රජුරෝ මේ වෙනකොට උත්තම තත්ත්වකට පත්වෙච්ච බවට රජුරෝ කරන සංඥාව එක තමයි. ඊට පස්සේ මිනිස්සු ඒකට සලකනවා. මේ රජුරෝ නැත්නම් පන්සල රාජකීය පන්සලක් වෙනවා. මේ රජුරෝ මේ හාමුදුරුවෝ රාජකීය පඬිත මන්ත්‍රමකට යනවා කියන. ඉතින් දවසක් ඔය දැනට තියෙන දුටුගමන විශ්‍රාම ශාලාවක ආවා තිබිලා තියෙනවා විශාල මේ මාතේර කුටියක්. ඒකේ ඉන්න හාමුදුරුවෝ ඉන්න පන්තල දිහාට හාමුදුරුවෝ රජුරෝ එනවා අහුනලු බෙර ගහගෙන. රජුරෝ පෙරහැරෙන් එනවා. දැන් මේ හාමුදුරුවෝ දැනගත්නවා මේ එන්නේ මාව බලන්න තමයි ඇවිල්ලා දැන් මේක මට හරි මිනිසු දැනගත්තොත් මේක ඉඳ හම් වෙන්නේ නැහැ. ඊට පස්සේ තින් යන් දෙන්න පටන් ගන්නවා, සම්මාන දෙන්න පටන් ගන්නවා. ඒක නිසා ආම්බුරු කිරුවේ සිවුර ගලවලා දාලා අඳනේ පිටින් පිටිපස්සේ පැත්තෙන් ගිහිල්ලා මිදුර වැල්ල පිස්සෙක් වගේ ඇඳ ඇඳ හිටියලු. කල්පනා කර කර හිටියලු. රජ වෙනකම් බැලුවොත් මේ අර ආම්බුරු මේ රාතන් වංශය කියලා මේ සම්මාන දෙන්න කියලා කොහෙද මේ ඇඳ සිවුරක්වත් නැතුව පිටිල වැල්ල අපරව ඇඳ ඇඳ උඩ බලබලා ඉන්නවා කියලා පෙරහැර හරවන් ගියලු. ඒ පන්සලේ පොඩි හාමුදුරුවෝ දැන් බොහෝම ආසාවෙන් ඉනවලු අපේ ලොකු හාමුදුරුවෝ දැන් රාජකීය පඬිත වෙනවා අපේ පන්සල දැන් රාජකීය පන්සලක් වෙනවා කියලා බලහින් බාන්න පෙරහැර හරවගෙන යනවා. ගිහිල්ලා බලන්න මේ ලොකු හාමුදුරුවෝ කරන වැඩි දැක්කට පස්සේ මොතරම කේන්ද ගිහිල්ලා තියෙනවා. ගිහිල්ලා කියනවා මොකද්ද ස්වාමීන් වහන්සේ මේ කරපු වැඩේ? දැන් ඔබ වහන්සේ කිරේ ශ්‍රද්ධාවෙන් ආපු රජුරෝ සම්පූර්ණයෙන් කලකිරුණානේ මේ වැඩේ කියලා. හැබැයිද නම මන් දන්නේ නැහැ මේක වගක් කියලා සම්පූර්ණ මේක වහලා දාලා ඉඳලා තියෙනවා. ඇසේ රහම් මේ ලුකාන්තු හරි වයසයි. පොඩි හාමුදුරුවෝ කියලා තියෙනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට අනිත් අපවත්දී. ඊට පස්සේ මේක අපිට පින්ඩපාතිකවත් ලැබෙන්න රජුරන්ගේ අනුග්‍රහය තියෙන්න බෑ. අනිත් එක මට මතක නැතුණානේ හැබැයිද නම කියලා. හාමුදුරුවෝ දවසකින් දෙකකින් අපවත් වුණා. අපවත් වෙලා ඉවර වෙලා පොඩි හාමුදුරුවන්ට කිව්වලු බය වෙන්න එපා පොඩ්ඩම. ඔළු හාමුදුරුවෝ රජුරු එයි මේ අන්තල් දෙයට පස්සේ එයි කියලා. අනිත් දවස් දෙකේ හාමුදුරුවෝ අපවත් වුණා. අපවත් වෙලා ඉවරලා චිතකේ හදලා මිනි පෙට්ටිය දේහ උස්සන්න ගන්නකොට උස්සන්න බැට. කීප දිනක කියලා උස්සන්න ගන්න බැට. අන්තර කතාව කියලා තියෙනවා රජුරුවන්ට. මේ මෙහෙම මේ වැරක් වෙලා තිනවා මේක උස්සන්න බෑ කියලා. පැක්ෂි රජුරෝ මේක බලන්න ඇවිල්ලා රජුරෝ අත තිනකොට මිනි පෙට්ටි ඉස්සනවා. ඊට පස්සේ ඔක්කොමලා දැනගෙන තිනවා මේ ස්වාමීන් වහන්සේ එතකොටත් රහත් වෙලා ඉඳලා තියෙන අදිෂ්ඨානයක් කරලා තිනවා මගේ මිනි පෙට්ටියට රජුරෝ අත ගහනකන් උස්සන්න බෑ කියලා. හැබැයි එතකොට රජු රාමඳුරෝ පිරුණා බෑ. ඒ කරන්නේ අර තමන්ගේ ගුණ හෙලි වෙයි කියලා ගුණ වසහා ගැනීමේ ප්‍රයත්නයක්. ඒවට සම්‍යක් ප්‍රයෝග කියලා කියනවා. එනිසා මේ ථේරවාද ශාසනයේ හරියට තියෙනා වගේ තමන් ගුණ වඩ아가න ඒ ගුණ කාට හරි පෙනෙයි කියලා ගුණ වසංගාගන ජීවත් වීම සඳහා කරන නානා ප්‍රකාර ප්‍රයෝග. ඒව නැති වුණොත් වෙන්නේ තමන් කරා අසීමිතව ලාභ සත්කාර එන්න පටන් ගත්තාම ඒ ලාභ සත්කාර අහරහා විනිශ්චය කරන්න අවස්ථාව ලැබෙනවා. එනගින හැම විනිශ්චයකින්ම තමන් අපායට මිසක්ක. ඒක මම නැවතත් අවධාරණය කරන්න අපේ මේ ජීවිතයේ ගත්ත සෑම විනිශ්චයක්ම පාපතරයි. උදේදී මම දන්නවා මේකට මයිට් එක තරහ වෙනවයි කියලා. හැම විනිශ්චයක්ම පාපතරයි. මේක ඉස්සෙල්ලාම ගන්න මේ අපි කියන්නේ විල් එක කියලා නැත්නම් අපේ ස්වච්ඡන්දය කියලා අපේ චේතනාව කියලා සියල්ලම පාපතර බව ඉස්ලාම ඇත්තටම ඒ ශෝකනාව ආත ශෝකනාව තමයි ඉස්ලාම ජර්මනීදී කිව්වේ කියන්නේ ඉස්සර වෙලා බටහිර ශාස්ත්‍රයේ බටහිර මේ මානසික විද්‍යාව හැටියට ඇක්වයිනස් කියන සාන්තුරයා කියලා තිබුණා මිනිස්සෙකුට ස්වච්ඡන්දයක් කියලා තියෙනවා විනිශ්චය කිරීමේ හැකියාවක් තියෙනවා සියල්ල දෙවියන් වහන්සේ සතු නැහැ කියලා. බෙයා කතෝලික ආගමේ පිළිගත්ත සාන්තුරේ. ඉතින් කතෝලික සුබඩම බර ඉසේකක් වුණා. දිව්‍ය නාසිර ඔක්කොම කරන්නේ ඉතින් මෙයා මේ කියනවා නෑ මනුෂ්‍යකට විංශ කිරීමක් කියවත් තියෙනවා. මනුෂ්‍යකට ස්වච්ඡන්දතාවයක් තියෙනවා. මනුෂ්‍යකට මේ දිමට කරන්න ඕන කියලා කිරීමේ යම් ප්‍රමාණයක් ඉඩ තියෙනවා කියලා. ඒකල කිව්ව මම මේ කියන්නේ මෙන්න මේ ලාභෙට. මොකද්ද ඒ බව මනුෂ්‍යකට තමන්ගේ දේ චරිතේ අනාගතේ විනිශ්චය කරන්න පුළුවන්කම තියෙනවා නම් ඒ මනුෂ්‍යයා දැනුවත් කරොත් ඥානෙ දුන්නොත් අධ්‍යාපන දුන්නොත් මනුෂ්‍යෝ හොඳ පැත්තට යයි. ඊට පස්සේ කතෝලික සභාවේ ඔක්කොම බිෂොප්ලා මේ තෙම මෙතුම උගන්වන්න හදාන්නේ මේ මිනිස්සුයිකුට මිනිස්සයාට පාලන ශක්තිය දීලා අධ්‍යාපනය දුන්නා පස්සේ මිනිස්සු හොඳ පැත්තට යනවායි කියලා අධ්‍යාපනයේ ඇති කිරීමේ ලයිසන් එකයි මිනිස්සුයිකුට ස්වච්ඡන්දතාවය තියනවා කියන එකයි දෙක එකවර තමයි කතෝලික සභාව පාස් කරේ. එදා ඉඳලා බටීර ඉගැන්වීමට අනුව ඒ අක්වණාස්තුම තමයි අධ්‍යාපනයේ පියා. එයා තමයි අධ්‍යාපනයට ඉඩගත්තේ. ඉතින් ඒ වෙනකොට ඔය ශෝපන්හාවගේ කාලේ එනකොට ස්වච්ඡන්දේ පිළිආරම්භ තිබුණා. ශෝපන්හාව කිව්වා හැම ස්වච්ඡන්දකින් ගත්ත හැම තීන්දුවක්ම පාපතරයි, නාස්තිකයි, අපායටයි. ඊට පස්සේ මුළු බටහිරම මේ මිනිස්සයා නාස්තිකවාදී, මේ තරම මේ මිනිස්සයා උච්ඡේදවාදී කියලා බටහිර තිබුණු මානසික විද්‍යාවට සෑහෙන අකුල් පාරක් කරනවා. ඉතින් අපිට ඒක පිළිගන්න අමාරුයි. අපි හිතලා මතලා කරන සෑම දෙයක්ම නරකට පිට වෙනවා නරකක් සිද්ධ වෙනවා කියලා කිව්වොත් ඒක නාස්තික වෙනවා ඒක උච්ඡේද වෙනවා. නමුත් සාසනික වශයෙන් බලනකොට අපි හිතන දේට අපි කියන්නේ චේතනා කියලා. හිතකට කරන දේවල්ද නැහැ. අපි කියන සචේතනික අචේතනික කියලා දෙකක් අපි හඳුන්වන්නේ භාෂාවෙන්. හිතලා කරන දේවල් සහ වේ කරන දේවල්. ඒකට තමයි පర్యాయ වචන කියතයි සවිඥානක අවිඥානක. අසම්පජඤ්ඤ සම්පජඤ්ඤ කියලා මේ අපි භාෂාවේ තියෙනවානේ සකර්මක අකර්මක කියලා. පැසිව් වොයිස් ඇන් ඇක්ටිව් වොයිස් කියලා දෙකක්. ඒ වගේ තමයි අපේ ජීවිතයේ තියෙන අපි හිතාමතා කරන සහ ඉබේ සිද්ධ වෙන කියන මේ සර්වඥන් වහන්සේගේ ප්‍රකාශන වල තියෙන මේ හිතාමතා කරන දේවල් තමයි සංස්කාර කියලා කියන්නේ. චේතනාපූර්ව කරන. සබ්බේ සංඛාරා දුක්ඛා කියනක ඔබ ලහලා තියෙනවා. සියලු සංස්කාරය දුක් වෙනසයි. සබ්බේ සංඛාර අනිච්චා. සියලු සංස්කාරය අනිත්‍ය වෙනසයි. ඒ නිසා අපි හිතාමතා කරන කිසිම දෙයක් නිවනට යොමු වෙන්නේ නැහැ. නිවනට යොමු වෙන්නේ නිවනට නෙවෙයි යොමු වෙන්නේ හිතාමතා කරන හැම දෙයක්ම අපායට යොමු කරන්නේ, කෙලෙසට යොමු කරන්නේ, සංසාරට යොමු කරන්නේ. එතකොට ප්‍රශ්නයක් එනවා. එහෙනම් අපි මේ වගේ භාවනා වැඩසටහනකට එන්න ගත්ත විනිශ්චය ඒ චේතනාවත් අපායටද මේකත් එහෙනම් සංසාරයටද කියලා. ඇත්තට මෙතෙන් දෙනක ගත්ත එක අපි gedara ඉන්න ගත්ත තීන්දුවට වඩා හොඳ තීන්දුවනේ. අමෙරා gedara ඉගෙන අපි දන්නේ අපි කොච්චර කාය කර්ම වැරදිනවද, වචී කර්ම වැරදිනවද, අරසා වේද කියලා. ඒ නිසා අපි මේ යම් විනිශ්චයකින් යම් මේවමකින් යම් ශික්ෂණයකින් මෙතෙන් ආවට පස්සේ අපි හිතමු ඒ ආපු වෙටින් මේකටත් වඩා හොඳ අවස්ථාවකට යන්න අපිට ප්‍රස්තාවක් හම්බ වෙච්ච වෙලාවේදී අපි වඩා හොඳ තැනට යනකොට ඒ වඩා හොඳ දේ තියෙන්නේ මේකටත් වඩා ඉබේ කරන දෙයක්. හිතාමතා කරන දේ ඉඳලා ඉබේ කරන දෙයට යෑමක් තමයි විපස්සනා හැමදාම සිද්ධ වෙන්නේ. උදාහරණයක් වශයෙන් කියනවනම් පටන් ගන්නකොට ආනාපානය මේවල විතක් යොදවලා තොරතුරු හොයා බලමින් කෙරුවට ආනාපානෙ සිවුම් වෙන්න 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 එහෙම මෙහෙවන්න දෙයක් ප්‍රයෝග කරන දෙයක් මොකුත් නැහැ. සිද්ධ වෙන ආනාපානට වෙන්න ඇරලා අපේ චේතන අයින් කරන්න වෙනවනේ. ආනේ අයින් කිරීම දන්නේ නැතුව ඒ වෙලාවෙත් එතෙන් චේතනා යොදන්න ගත්තොත් චේතනා සූත්‍රයේදී සර්වත්‍ංශේ සඳහන් කරලා තියෙනවා තමන් ඒ වෙලාවේ කාය කර්ම නොකරුවත්, කාය දුස්චර්ත නොකරුවත්, වචී දුස්චර්ත නොකරුවත් එහෙම නැත්නම් ඇහැකන ජීවනාශේ කාය සම්බන්ධයෙන් යම් පාප කර්මයක් යම් ඉන්ද්‍රියපත් විඥානයක් ඇතුලේ නැතත් යංච චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මනේ මිදං මේතං හෝති විඥානස පතිත්තා. තමන් අර හිතලා මතලා කරන දේවල් කය හොල්ලන්නේ නැතුව සතුම් මරන්නේ නැතුව රකම් කරන්නේ නැතුව මේ කය අරසකෝ. බොරු කේලා හිස් වචන පරසවතේ නැතුව වචනේ අරසකෝ. අරසකල්ලා ගන්න හුස්ම සම්පූර්ණයෙන් ගෙවෙන මට්ටමට ගියාට පස්සේ ඒ විඥාණයට පිහිටන්ඩ අචිතිත විඥාණයට පදනමක් නැති වෙනවා. ඒ පදනම නැති වෙනකොට විඥාණේ ඇතිවෙන්නා වූ ඒ කලකොල ගතිය නිසා විඥානේ ඇතිවෙන්නා වූ නూరుණු පුදු ගතිය නිසා විඥානේ පුදුමාකාර විදියට චේතනා මාර්ගයෙන් ප්‍රකල්පනා මාර්ගයෙන් පදනමක් හිතෙන් හදා ගන්නවා. හිතෙන් හදා ගන්නවා. එහෙම නැත්නම් අනුසය කෙලස් පදනම් කරගෙන විඥාන ගමන යනවා. ඒ නිසා යෝගාවචරයට අර විවේක ස්ථානයකට උදිකලා ස්ථානෙ ගියාට පස්සේ කවදාකවත් කරන්න හිතා ගන්න බැරි තරම් හොඳ ලස්සන අදහස් පෙර මඟ පෑදීම් එහෙම නැත්නම් කියනවා නම් පිරිසිදු සංකල්පන රාශි වශයෙන් ඉඳ පටන් ගන්න. අන්නේ එන එකක් හරි මේක මම කියාගත්තොත් මේක මගේ කියාගත්තොත් මේක මගේ ආත්මය කරගත්. ඒක මත පදනම් කරගෙන විඥානේ දිග ගමනක් අපි අරගෙන යනවා. අන්නේ වෙලාදී චේතන ඇති නොකරනඳ, අන්නේ වෙලාදී ප්‍රකල්පනා නොකරනඳ, අන්නේ වෙලාදී ඇති වෙන මේ අනුසය කෙලෙස් බාහිර නොගන්න නම් යෝගාචරය දැනගන්න ඉතින්ට එනකන් නම් චේතනාව ඕනේ තමයි. අමොත එතනින් එහාට තවදුරටත් චේතන ඇති නොකරන්න, සංස්කාර ඇති නොකරන්න, ප්‍රකල්පන ඇති නොකරන්න යෝගාවචරය ඇතින්ට යනකම් ඉන්නවා අතාරිනොයි කියන එක අහම්බයක්. ඉතලාමතලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක කෙරුණොත් හොඳයි. නොකෙරුණොත් ඒ තමයි චේතනාම අර විඥාණයට ආහාර සපේනවා. මේකෙදි මම දෙන නිදර්ශනය තමයි රිටිපණින ක්‍රීඩකයා පිම්මි ඉහළ කෙලවර යනකන් රිට හයියෙන් බදාගෙන රිටට ගැම්ම දීලා උඩට ගියාට පිම්ම ජයග්‍රහී වෙන්න රිට විසිකරන්න එපායි. රිට විසිකරු නැත්නම් රිට අල්ලගෙන එහා පැත්තට පැනනොත් ජයග්‍රහණේ වෙන්නේ නැහැ. අර මෙච්චර උදව් කරපු රිට අන්තිම කෙලවරේදී විසිකරනවායි කියන එක ඒ ක්‍රීඩාවේ කොටසක්. ඒ වගේ තමයි අපි ඉතින්ට යනකන් යම් චේතනා යම් විතර්කයක් තියෙනවා නම් යම් මානසිකාරයක් තියෙනවා නම් යම් චේතනාවක් තියෙනවා ඔක්කොම හැලිලා
ඔක්කොම හැලිලා භාවනාවේදී හම්බ වෙනේ විවේකය ඉදිරියට ගෙනියන වෙලාවේදී යෝගාවචරයට තේරෙන්නේ මට තිබුණ විනිශ්චය ශක්තිය නැති වුණා වගේ. ඒක යෝගාවචරයට තේන්නේ බයක් වගේ. ඒක යෝගාවචරයට තේන්නේ අසර්මීමක් වගේ. ඒක යෝගාවචරයට තේන්නේ අනාථ වුණා වගේ. ඒ අනාථය කෙලෙසයක්. මාර බලවේගයක් ඒ නිසා යෝගාවචරයටදී බුදුන් සරණ, ධර්මයේ සරණ, සංඝ සරණ, සීලයේ සරණ පිහිට කරගෙන මම මේ වගේ තැන්වලදී මම අලුතෙන් ආයේ සංස්කාර ඇති කරගන්නේ ඇති උනන් සංස්කාරයක මම කියා ගන්නෑ මගේ කියා ගන්නෑ කියලා ඉතින්ද යන්න නම් මේ විනිශ්චය කිරීමේ තියෙන ආදීනව විනිශ්චය කිරීමේ තියෙන නපුර තේරුම් අරගෙන ඉඩක් ලැබිච්ච පළවෙනි වෙලාවේදී සාමාන්‍ය නම් පළවෙනි වෙලාවේදී වෙන්නේ නැහැ ගොඩක් ලාට වරද්ද ගන්නවා ඉදිරියට යන්න යන්න කියලා මේ විනිශ්චය කිරීමේ ශක්තිය නතර කිරීමේ උප්පරීම අවස්ථාව තමයි සංඛාරූපෙක්කා කියලා කියන්නේ සියලු සංස්කාරයන් විසින් උපේක්ෂා වෙනවා ඒක අටුවාචාරින් වාචල බව පිළිගන්න එක රහත් හිතක් වගේ. මොන සතුරක් ආවත් මොන කනගාටුවක් ආවත් මොන ජයග්‍රහණයක් ආවත් මොන පරාදයක් ආවත් මොන ඉසුරක් ලැබුණත් මොන අයසක් ලැබුණත් මොන දුකක් ලැබුණත් මොන සැපක් ලැබුණත් ඒවා සියර්ම සංස්කාර බව දැනගෙන ඒ විශේෂ සැප වේවා දුක නොවේවා කියලා ප්‍රාර්ථනා කරන්න එපා නිශ්චය කරන්න එපා. මට ජය වේවා පරාජය නොවේවා කියලා සංස්කාර කරන්න යන්න එපා. මට යසස වේවා අයස නොවේවා මේ මොන දෙයක් කරන්න ගියත් වෙන්නේ කරන විනිශ්චය අරහා සංකාරූපික ඥානයට වෙන පාඩුව ඇහැට දූවිලි වැටෙනවා මොන දෙයක් දැම්මත් පාඩු ඉන්සයි යෝගාචර ඉහලට යන්න 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 පයෝග ප්‍රතිපස්සම්බනේ කියන එක සිද්ධ වෙනවා ප්‍රයෝග කිරීලා අතහැරලා ධර්ම නියාමයට ධර්ම ඨිතියට පටිච්චසමුප්පාදයට ඉදප්පච්චේතාවේට ධර්මතාවේට ඉඩ දෙනවා කියන එක යෝගාවචරයටයි දෙයක් නෙවෙයි ඒක ධර්මයේ තියෙන ඕපනයික ගතිය. ඒක ධර්මයේ කමනේ සුන්දරම කලාවක්. අන්න මේ වෙලාවේදී ඕපනයික ගතියට ඉඳ තියලා මේ යන්න ගත්තොත් මේ මිනිස්යාට يعني යෝගාවචරයට බුදුහාමතුරු මොන්න ගැළවිල්ලකින්ද එදා තනියම භාවනා කරලා ගැළවිලා තියෙන්නේ කියලා තියෙනවා. ඕකට මුලදී ඉඳගෙන අනික් සේනම අල්ලගන්න විනිශ්චය කරන දඟලන ලෝකේ උන්වහන්සේත් බලවත් විනිශ්චයක් ගත්ත හතර පෙර නිමිති දකින්න කොටවා මට ජාතිය වේවා මව වේවා වංශ වේවා රට වේවා පස්ම බැලු ඔක්කොම බලලා ගන්න තියෙන හොඳම ටික ගත්තා ඊළම වංශේ ඊළම ජාතිය අරගෙන ඒ ගන්න ඒව ලැබෙන්න වෙන්නේ විනිශ්චය ශක්තිය වැඩි වෙන එක රජ වෙනවයි කියලා කියන්නේ මේ මොනවාද අපායට යන්න හයිවේ එකට යන්න ඕන රජකම දවස් තුනකට කරන්න කියලා. කෙලින්ම මොකුත් නැහැ සිග්නල් මොනවාක්වත් නැහැ කෙලින්ම ගිය ගමන් බයින්න පුළුවන් කන්දෙන් බලලා දෙනවා අපායට. ඒ තරම් යෝ රජකම හම්බෙච්ච දවසේ තමයි පැනලා ගියාන්ද. ඒ කිහිල්ල වෙලා වුණා ආචාර්යයට බොහොමකට මුලදී ඒ ධර්මයේ එන්න පටන් ගන්නකොට. ඒ ධර්ම නියාමයේ ඉදප්පච්චේතාවේ පටිච්චසමුප්පාදයේ ධම්මත්‍ථිතී එන්න හදනකොට ඒ ධර්ම ගුරුවරෙක් විශේෂයෙන් සලකලා තමන් මේකට ඇඟිලි ගහන ගතිය තමන් මේක සකස් කරන්න හදන ගතිය සංස්කාර කරන ගතිය ආලවට්ටම් කරන ගතිය ඉතාම බැගෑවත්තලා ඉතාම යටහත් පාත් සම්පූර්ණයෙන් අයින් කරලා ධර්ම නියාමයට යන්න දීපු දවසේ කරන මිනිස්සයත් නෑ නමුත් කෙරුවාවක් ඉතුරු වෙනවා මට මේක ගැන කල්පනා කරනකොට රෝමෝත් ගමනේ වෙන්නේ නැතුව නෙවෙයි නමුත් මට රෝමෝත් ගමනේ ගොඩක් වෙන්නේ මෙච්චර විනිශ්චය කරන්න කැමැති මේ තකතිරු මිනිස්සෙන්න බුදු ආශ්‍රම මේක කොහොම කියලා දුන්නද කියන්නේ. උදේ ඉඳලා හැන්ද වෙනකන් අනුගන විනිශ්චය කරන දේශපාලන කෑදරකමින් ඉන්න මිනිස්සෙන්ට මේක කොහොම sannivedanaya කරාද කියන්නේ. මොඳ වෙලාවට ඒ වෙනකොට අර පස්වක මහන් ගිහිගිය අතහැරලා ගිහිල්ලා ඉත ලෑස්තිලා හිටියා. තවාසනාවට බුදුහාමුදුරෝ නැත්තම් සිතාත්තාක්ෂ බුදු වෙච්ච බව පිළිහරන් තිබුණා. හරි රණ්ඩුවක් කරලා තමයි හේතු ගන්න සිද්ධු වෙන්නේ නෑ මම මින් ඉදිරියට කිසිම විනිශ්චයක් කරන්න මේක ධර්මයක් මතුවලා තියෙන කියලා ඒ කියනකොට කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සුවාන් වෙච්ච බව ප්‍රකාශ කෙරුවේ යම් කිංච සමුදේ ධම්ම සම්බත්තන් නිරෝධ ධම්ම හට ගන්නා සුළු ධර්මයක් වෙනවා නම් ඔබ විනිශ්චය කරත් නැතත් ඒක නැති වෙනවා බවිනිශ්චය කරයි කියලා හටගත්ත දේ හට ගැනීමෙන් අතර වෙන්නේ නැහැ නැති නොවී හිටින්නෙත් නැහැ මෙන්න මේ ටික වෙනකන් අපි හිතනවා අපිත් කෙරුවෝ කියලා අපිටත් යමක් කරන්න පුළුවන් කියලා මහත් අර කවුද අර අක්වයිනාත්මකව කෙරුවක් කෙරුවාවක් නම් තියෙනවා ඒ කරන හැම එකකින්ම තණ්හාවයි වැඩෙන්නේ මාන්‍යයයි වැඩෙන්නේ සක්කාය දිට්ඨිය වැඩෙන්නේ ධර්මයේ එනකන් ඉන්න ධර්මයේ එනකන් අපි මේ තණ්හාවත් පාවිච්චි කරන්න ඕනේ මාන්‍යයත් පාවිච්චි කරන්න ඕනේ දිට්ඨියත් පාවිච්චි කරන්න ඒ පාවිච්චි කරලා කරලා යම් දවසක සත්‍ය සමාධිය අවිල්ලිවිල ඒක දිපෙන්නන්න පටන් ගන්න ඕන පුතේ මට දැන් පුළුවන් ගෙනියන්න කියලා ආන්නේ ඒ වෙලාවේදී එමීට පයිකලපදින්න පුරුදු වෙන එකනට බැලන්ස් කරන්න පුළුවන් වෙනකොට එමීට අත අතහැරලා යට යන්නත් මේ පාරක් දෙකක් අල්ල කඩා ගන්න ඉතින් කරන්න දෙයක් නැහැ. එහෙම නැතුව දිගට මල්ලා හිටියොත් බයිසිකල් එක බැලන්ස් එක ගන්න බෑ. ආන් මේ වගේ වෙලාවට මේක අතහැරීමේ තමයි දාණේ අන්තිම උත්කෘෂ්ඨම දාණය. මේ ඇසිට් මස්ලේ දාන් දෙනවා, දස දාන වස්තු දාන් දෙනවා, নানা ප්‍රකාර කරලා අන්තිම බුදුරජාණන් දේ සඳහන් කරනවා ධම්මෝ පිවෝ භික්ඛවේ පරහතබ්බෝ භගේව අධම්මෝ. මහන්නේ බලන්න මේ ධර්මියත් අතාරින්න වෙනවා අධර්මය ගැන කුමන කතාවද ඉතින් අපි හිතන්නේ දින මේක කට අරන බණ අහනකොට මේ ටික තේරෙම අල්ලගන්නනේ අනේ මට මේක තේරුනේ නෑ මට මේක report කරගන්න බැරි වුණා කියලා මේ තේරෙම අල්ලගන්න හදා මොකද ඒ මාර්ගයෙන් හරි ගමන් නැහැ තණ්හා ඒ මාර්ගයෙන් හරි ගමන් නැහැ මාන්න ඒ කාර්මයේ හරි ගමන් නැහැ දික්කිය වඩන්න හදා නමුත් මේ ධර්මයට කරන ගෞරවය එකතු කිරීමෙන් නෙවෙයි ක්‍රියාත්මක කරනකොට ඒ ධර්මියත් අතහැරලා ධර්මතාවය කියන එකක් එනවා මේ ඉදපච්චේතාවේට පටිසමුපාදයේ සර්වචනාංශේ ධම්මට්ටිති ධම්ම නියාමතා ධම්මතා ඉදපච්චේතා පටිසමුපාදෝ කියලා ඒ ධර්ම නියාමයට ගිය දවසේ ඒ සංසිතියර කියන්නේ පතරෙන් උඩට පීලා තිබුණ නෙළුම් පොට්ටුව ඉර වැටෙනකොට පිපෙන්නාසි ඉර වැටෙන්නේ නැතුව නෙළුම් පොට්ටුවට පිපෙන්න බෑ ඉර වැටුණත් පොට්ටුව තියෙන වතුර යට නම් පිපෙන්නේ නැහැ. මේ දෙකේ සංහිඳියාව එකතුව సౌందర్యාත්මක සිද්ධියක් මිසක් මලට හැකියාවක් නැහැ ඉර නැගන්න. මල පුප්පන්න. එහෙනම් ඉරට හැකියාවක් නැහැ මල ලෑසි නැත්නම් පුප්පන්න. මේ දෙක එකතු වෙනකම් බලහන් ඉන්න එක තමයි කරන්නේ. ඒ නිසා අපේ ජීවිතේ පිපෙන මලක් වාගේ සංසිද්ධිය సౌందర్యයට පත් වෙනකොට විනිශ්චය කියන එක අපින් අයින් වෙලා තියෙනවා. විනිශ්චයක් තියෙන තාකල් කක්ක විනිශ්චයක් තියෙන තාකල් හතරස් විනිශ්චයක් තියෙන තාකල් ඔලොමලයි විනිශ්චයක් තියෙන තාකල් ප්‍රයෝග විනිශ්චයක් තියෙන තාකල් මානසික ආසාව විනිශ්චයක් තියෙන තාකල් මානසික පීඩනය විනිශ්චයක් නැති වෙලාවේදී කරන්න ඕනේ නැති වෙලාවේ විනිශ්චයක් කරන එක තමයි ඔලොමලයි කියලා කියන්නේ තකතිරුයි කියලා කියන්නේ මෝඩයයි කියලා උත්සඥාන ඡාපිත දෙනවා පටන් ගන්නකොටම සාමාන්‍ය මනුස්සෙක් විචිතේ විනිශ්චින් ගිහිල්ලා මෙන්න මේ ටික කරගෙන යන ඔබට වෙලාවක ඒ සද්ධාති ඉන්දිය ධර්ම වැඩෙයි ඒ ඉන්දිය ධර්ම බල ධර්ම වලට පත් වුණාට පස්සේ වා බුද්ධංග වෙලා වැඩි කරන වෙලාවේදී මේවා මම කියා ගන්න නැතුව මගේ කියා ගන්න නැතුව ඒ ධර්ම ඉගෙන ගත්තට පස්සේ ඒ ධර්මයට පූර්ණ අවස්ථාවක් ලැබෙනවා පිපෙන ඒ වෙලාවේදී කරන හැම ඇඟිලි ගැසීමක්ම ඒ ධර්ම ගමනට බාධා ඒක නිසා ඒ වෙලාවේදී අපේ දින උපරිම දක්ෂකම තමයි ඒකට කිසිම ඇඟිලි ගැහිමක් නොකර සම්පූර්ණ අවදී සම්පූර්ණ එළඹිලා මේක ධර්මියමදා මේක පටිච්චසමුප්පාය මේක ඊතප්පච්චේදා මේක ධර්මතාවය අනේ බුදුමුත් මෙහෙම දැක්ක මේකනේ අනේ මමත් මෙහෙමනේ දකින්නේ නමුත් මේක මම කියාගන්න නැතුව මගේ කියාගන්න තුකට ඉර පායන්ට මල්පිපිනාගේ වෙන්න දුන්නොත් ඒ පුත්‍රයාට තියෙන විනිශ්චය කරා කවදාකවත් සන්තුෂ්ටි භාවය ලැබෙන්නේ නැහැ. එහෙම නැත්නම් සම්පත්‍ති තත්ත්වය හම්බ වෙන්නේ නැහැ. විනිශ්චය කියලා කියන්නේ අමු අඹ අරගෙන දුම් ගහලා කන කතාවක්. අවිනිශ්චිතයි කියලා කියන්නේ ගහේ ඉදිච්ච බඩු. ගහේ ඉදිච්ච ගයි දුම් ගහලා කන එක අතර ලොකු වෙනසක් තියෙනවා. අද තියෙන පළතුරක් කාලා බලන්න. අර තියෙන එළවලුක් කාලා බලන්න. අද තියෙන හරක් මස්ටික් කාලා බලන්න. කිරි ටිකක් කාලා බලන මම සේරම අමෝරාවෙන් මිරිකලා ගත්ත දේවල්. මොකද වෙලා තියෙන්නේ? අකාලේ මැරෙනවා. අවුරුදු 7-8 වෙනකොට කෙල්ලෝ වැඩි වියපත් වෙනවා. ඇඟ හැම තැනම নানা ආකාර දෙයක්. මොකන්ද මේ ස්වභාව ධර්මයේදී මේ දේවල් මෝරණකම් ඉන්න බෑ. ක්ෂණික ඉන්දියාප්ප තියෙනවා, ක්ෂණික පොල් කිරි තියෙනවා, ක්ෂණික 8-10 මාති කොස් තියෙනවා, අඩු මාති මේ වී જાති තිනවා ඔක්කොම අඩු කෙරුවට පස්සේ මොකද්ද මනුස්සයා ඉක්මනට මැරි මැරි උපදිනේ. ඊට වඩා කිටි චක්‍රවලට යනවා. පරණ අපේ අත්තම්මලා මුත්තලමලා කාලේ ඒ තිබුණ ක්‍රමෙත් එක බලනකොට මේ නව සංකල්ප නිසා අපි කොච්චර පසර ගිහිලා තියෙනවද කියලා හිතෙනවා අඩු ගානේ මේ දෙයක් වෙනකන් ඉවසන්න බැරි ගැටි. ඒ නිසා බුරුමේ
ඒ භාවනා කරන කෙනා ඉවසන්නා නිවන් දකි. ප්‍රතිඵල හෝ අපේක්ෂා කරනවා නම් විනිශ්චය කරන්න හදනවා නම් අනු විනිශ්චය කරන හැම වෙලාවෙම තමයි විනිශ්චයට ලක් වෙනවා. එහෙම නැත්නම් මේ අවිනිශ්චිතව නැත්නම් අපි ඒකට කියන්නේ අනායාසයෙන් සිදුවෙන වැඩවලට ඇඟිලි ගහන්න යෑම නිසා අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් අචේතනිකව කෙරෙන ගොඩාක් වැඩ නිසා හරියට පශ්චාත්තාප වෙනවා මේක මම අතින් උනාත දන්නේ නැහැ කෙරුවද දන්නේ නැහැ කියන එක නිසා සතියින් ඉන්න කෙනාට පුදුමාකාර අතවාසියක් ලැබෙනවා කවුරු මොන જાතියෙන් චෝදනා කරත් Taman දන්නා මේක මම කරේ නැහැ මේක චේතනාකින් නෙවෙයිලා තියෙන මනසට රිදුනා නම් ඒ මනසට චෝදනා කරත් සාධාරණම මගේ හිත සැලෙන්නේ නැහැ මොකද මම දන්නවා මම විනිශ්චය කරලා නැහැ මගේ චේතනාවක් නැහැ කියලා ඒ නිසා ඒ ගමන ඒ ඉදිරියට යන ඒ අපන්නක ප්‍රතිපදා ඉදිරියට යන්න තියෙනවා මේ අවුරුදු 2600ක් මේ වගේ ධර්මතාවයක් අවතින්ද මෙවැනි තරඟකාරී ලෝකෙක මේ තරම් මේ විනිශ්චයට දඟන්න කෑදර දේශපාලනඥයක් තියෙන ලෝකෙක ඉන්න මේ ආචාර්ය වහන්සලා තිරුන් වහන්සලා මුන්න තරම් බඩතුලේ රඟවාගෙන වාගේ දියටින් ගින්දර ගෙනියනවා වගේ මේ ධෛර්යානික ධර්ම කියලා තියෙනවා. ඒ හරහා මොකද ඔප්පු වෙන්නේ යම් කිසි කෙනෙක් පටිච්චසමුපාදයට අනුව ඉදපච්චේතාවයට අනුව අදාළ හේතු නිසා අදාළ ඵලය සිදුවෙනවා කියන ඒ ධර්මයට යා වෙන්න 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 ඒ මනසට බුදුමාහාකාර ධර්ම ආරක්ෂාවක් ලැබෙනවා. කවුරු හරි විනිශ්චය කරලා මේක දුම් ගහලා කන්න පටන් ගත්තොත් ඒකට කියන්නේ ආමුඹම කරනවා කියන එක. මම හිතන්නේ අද ලෝකෙ දැන් වර්තමානයේ අපි ඉන්න තත්ත්ව විතර මේ ආමුඹම කරන જાතියක් මානව ඉතිහාසෙ තිබිලා නැහැ. කිසිම දෙයක් ඒ දේ වෙනකන් ඉන්න බෑ. ඒක නිසා අපිට සිද්ධ වෙනවා එවැනි සමාජයක් උනත් ඉඳගෙන මේ පරිසම්පදේ තේරුම් ගන්න මේ කර්මානුරූප වෙයි ධර්මානුරූප වෙයි ඒක නිසා මේ ආගෙන දේවල් වලට ඇඟිලි ගහලා පව් පුරව ගන්නේ නැතුව ඉවසීමෙන් සතියෙන් ශාන්තියෙන් උපේක්ෂාවෙන් මේ කටයුතු කරන්න නම් මේ සංසාර පිළිබඳ තැහෙන බයක් ඇති කරගන්න. ඒ වගේම දැනගන්න ඕනේ මේක දැනගන්න අනුසාරිතරය ගොඩ එන්න පුළුවන් වෙන්නේ ප්‍රඥාවන්තක විතරයි ගොඩ එන්න පුළුවන් වෙන්නේ දන් දීලා මේකෙන් ගොඩ එන්න පුළුවන් වේද කියන සාධාරණ සැකයක් තියෙනවා. සිල්ල කලා විතරක් මේකෙන් ගොඩ එන්න පුළුවන් වේද කියලා සාධාරණ සැකයක් තියෙනවා. සමත භාවනා විතරක් කරලා ධ්‍යාන ලැබලා මේකෙන් ගොඩ එන්න පුළුවන්ද කියලා සාධාරණ සැකයක් තියෙනවා. මොකද විපස්සනාදී විතරමයි ඔය ධම්මුද්දච්චේ දීලා ඒ හරහා මිනිස්සයා පණ්ඩරයක් කියලා ඉදිරියට ගෙනියන. ඒ නිසා භාවනා මාර්ගයේදී ලාභ හම්බුණායි කියලා කනගාටු වෙන්නත් එපා. පාඩු හම්බුණායි කියන එක ප්‍රයෝජන නොගෙන ඉඳත් එපා. මේ ලාභය හෝ පාඩුව තමයි ලැබෙන්නේ ඒ ධර්ම නියාමයක් අනුවයි. දේශනා යොත කරන ඉස්සලා මම එකක් කියන්නම්. ඒ කොච්චර ලාභයක් හම්බුණත් කොච්චර පාඩුවක් හම්බුණත් විශේෂයෙන් පාඩු ගැන කතා කරනකොට ඉවුව දරන්න පුළුවන් නිසා ඉවුව සිද්ධ වෙන්නේ. ඒ පාඩු එනකොට දරන්න පුළුවන්. අපි අදහන අඬන්න දෙයක් නෑ. ඒ නිසා හිත හදාගන්න ඕනේ හරි ඔය පාඩුව වුණා මට මේක ඉවස ගන්න බැරිද කියලා. එතකොට මේ මනසට ඒක විශාල ලාභයක් පාඩපත් වෙන නිසා කවදාකවත් අපිට නොවිච දෙයක් වෙන්නේ නැහැ. ඒ වුණාට පස්සේ ඒක දරා ගැනීමේ ශක්තිය එනවනම් ඒ සිද්ධිය හරහා අපි සූර තත්වයෙන් වීර තත්වයට යන වීර තත්වයෙන් දිහ තත්වයට යනවා. ඒ නිසා විනිශ්චය කිරීම අපේ දක්මුක්කුවක හදිස්සියක කඩිමුඩිච්චයක වැඩක් කියලා කල්පනා කරලා ධර්ම නියාමයට හැකි තාක් දුරට කලීතු තීන්දුව කිරුවට කමක් නැහැ. දවසින් දවස තමන්ටේ තීන්දුව කරන්න හදිසි වෙන ගතිය අඩු වෙලා තීන්දුව කරන අවස්ථාවත් අඩු වෙලා වෙන දෙයකට හැඩ ගැහෙන්න පුළුවන් ගතිය තියෙනවා. හොඳට මතක තියාගන්න ඕනේ මේ තෘෂ්ණාව හරහා වෛරය ගැටුම ගහපාදීම එන්න තියෙන අවස්ථා ගොඩාක් අපහරි. ජීවිත භාවනා කරලා මෙහෙදීම් දැනුමක් ලැබුවට ගෙදරදී ගිහිල්ලා අනවශ්‍ය දේවල් වලට අල්ලපොක දෙට්ටයි අරයගේ මෙයාගේ වැඩවලට ඇඟිලි ගහලා විනිශ්චය කෙරුවොත් ඉතින් එව්ව හොදන්න මේ භාවනා සබන් වලින් බෑ. මේ භාවනා සබන් වලින් පුළුවන් ඉන්නේ බොහොම තුනී දෙයක් අයින් කරන්න. අරව කරන්න තියෙන්නේ හික්මීම හරහා. එව කරන්න වෙන්නේ සීල ශික්ෂාව හරහා. නමුත් ඒකට ආදර්ශ නැහැ කියලා පශ්චාත්තාප වෙන්නත් එපා. මේ ලෝකේ නෑ ඒකට ආදර්ශ නමුත් තමයි ඒකට තියෙන ආදර්ශේ අන්‍යම කරන මනුෂ්‍යය තුළ තමයි මේ ශාසනය තියෙන්නේ. ඒ නිසා මේ අශීරු තත්ත්වයටපත් වෙලා තියෙන මේ ලෝකේ නැත්නම් මේ ශාසනේ අනේ අපිට පුළුවන් දවස පුළුවන් තරම් එවගේ හදිසි කඩිමුඩිච්ච තීන්දුවට එන්නේ නැතුව එන දේට මොන දීමේ හැකියාවක් ලබා ගන්න කියන එක මේ පැයකමාරක වුණ ධර්ම දේශනාවෙන් sannivedine වුණා නම් මම හිතන එක සාර්ථකයි කියලා. සියලු දෙනාට ඒක නැවත නැවතත් කල්පනා කරලා බලලා సంతానගත කරගෙන එන්න තියෙන යුද්ධකින් දිනන්න ආසේ විනිශ්චය කිරීමේ හදිසියකටපත් නොවි උපේක්ෂාවෙන් ධර්ම නියාමයෙන් ඉදප්පච්චේතාවෙන් ධර්මයේ ජය ගන්නන්ට ශක්තිය දහිත බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවයි තවසේ ධර්ම දේශනාව නතර කරනවා ශිරු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.